انا دايما بيتي ඒ විදිහට පෙන්නුම් කරන්න ඕන ස්වභාවයක් තියෙනවා. නැත්නම් නැතන බැලුවහම අපිට වීදුරුව කියලා හිතන්නේ. Right, අපි දැන් තේන දෙයක් නැහැයි කියන එක නෙවෙයි මේ කියන්නේ. දැන් පුත් නැති වුණා නම් අපිට ඔක්කොම නිකන් එක වගේ පේන්න ඕනනේ. අහස වගේ හැරි නේද? කිසිම වේරියේෂන් එකක් නැතුව එකම විදිහට පේන්න ඕන මුකුත් නැති වුණා නම්. ඒකට මෙතන තේරුම් ගන්න ඕන මුකුත් නැහැයි කියලා නෙවෙයි මේ කියන්නේ. මෙතන තියෙන්නේ දැන් අපි තියෙනවයි කියලා හිතන දෙයම වෙන්න ඕන නැහැ තියෙන්නේ.
මොකක් හරි තියෙන්න හැබැයි.
ඔව්. ඒ තියෙන දේ අපි දන්නේ නැහැ. අපිට ඒක ගැන මුකුත් කියන්න බැහැ.
දැන් මේ වතුර වීඩියෝ වෙන අපි දන්න දේ හරිනේ වැරදිද?
අපි හිතන දේ එතන තියනවා කියලා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ ඒක තේරුම් ගන්න ඕන අර දැන් වතුරට බල්ලා එබෙනකොට බල්ලට හිතෙනවා බල්ලෙක් ඉන්නවා කියලා. ඒ වුණාට එහෙම නෙවෙයිනේ ඇත්තටම. වතුරේ බල්ලෙක් ඉඳලා නෙමෙයිනේ බල්ලා හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒතකොට ඒ හිතන දේම වෙන්න ඕනේ නැහැ තියෙන්නේ. ඒකෙන් කියන්නේ මොකුත් පේන්නේ නැහැ කියලා පේනවා.
කියනවා හැබැයි පිටක දෙන්නේ
නැහැ. විඥාණයට දැනෙන දේ හරි වෙන තුරා හරි වෙන්න
තුරා. විඥාණයෙන් කියන දේ එළිය තියෙන්න ඕන නැහැ. මොකද විඥාණයට එන්නේ අර ප්‍රොජෙක්ට් වෙන දේ විතරයි විඥාණි දැනගන්නේ. ඉස්සර දෙයක් දැන් විඥානේ දැනගන්නේ මොකද්ද? දැන් ඇහෙන් ප්‍රොජෙක්ට් කරන මොකක් හරි අර ඉමේජ් එක. මේ මොහොතේ පේන්නේ විඥානෙට ඉමේජ් එකක්. බල්ලටත් තියෙන්නේ ඉමේජ් එකක් පේනවා. එතකොට ඒක ගැන හිතන එක තමයි විඥාණයෙන් මේ වරද්දන්නේ. පේන්නේ නැහැ කියන එක නෙවෙයි. පේනවා, ඇහැට පේනවා. ඒ පේන දේ අනුව හිතන එකයි වැරද්ද තියෙන්නේ. පේන දේට සම්බන්ධ කරනවා කලින් අද්දකින.
කලින්
හැබැයි මේ මෙහෙම මේ මොහොතේ පෙන්නුම් කරන ස්වභාවයකුත් තියෙනවා. ඒක නෑ කියනවා නෙවෙයි. ඉතින් මේ පෙන්නුම් කරන ස්වභාවයට තමයි සංඥාව කියන්නේ. රූප සංඥාවක් මේ මොහොතේ දෙන. ඇහෙන්නම් රූප සංඥාවක්, කනෙන්නම් ශබ්ද සංඥාවක්. හරි? ඒ සංඥාවට අනුව තමයි හිතන්නේ. සංඥාවට අනුව අපි කලින් අත්දැකීමක් ඇතෙන්ට අරන් හිතනවා ඊළඟට. සංඥාව මේ මොහොතේ ඒ දැන් අපේ ආයතනෙට තියෙන හැකියාව අනුව දැන් අපේ ඇහැට තියෙන හැකියාව අනුව තමයි රූප සංඥාව. වෙන ජාතියේ හැක් තිබුණා නම් මේ ස්වභාවයෙන්ම වෙන සංඥාවක් දෙන්න. අපි කූඹියෙක්ගේ හැක් බැලුවොත් අපේ ඇහෙන් දෙන සංඥාව නෙමෙයි ඒක. ඒතර බාහිර දේ නෙවෙයි. මෙතන මේ හිතෙන් දැනගන්නේ මේ මේ ඇහැ නිසා සකස් කරලා දෙන මේ ස්වභාවය. එකෙක් කෙනාගේ දෙවි කෙනෙක්ගේ හැක්නම් ඊට වඩා වෙනස්. අපිට මේ පේන මට්ටමේ එක එක සත්තුන්ගේ ඇස් ගත්තොත් පේන විදිහ වෙනස්. එතකොට එළියේ තියෙන දේම පේනවා කියලා හිතන්න බෑ. එළියේ තියෙන යම්කිසි ස්වභාවයක් හින්දා ඇහැ රූප සංඥාවක් සකස් කරනවා. එතකොට ඇහැ නිසා සකස් කරන සංඥාව තමයි හිතට පුළුවන් දැනගන්න. එතකොට ඒක අපි එක් එක්කෙනාගේ දැන් දැන් මනුෂ්‍යය හැක්කියන්නේ ටිකක් සමාන දේවල් තමයි ඒකෙන් හදන්නේ. එතකොට හැක් ලැබෙන එක පරණ කර්ම ශක්තියක් අනුව මොන මට්ටමේ හැක්ද ලැබෙන්නේ. ඒක උත්පත්තිය ලැබනකොට එන දැන් මේ ආයතන ටික කියන්නේ ඒක පුරාණ කර්මයක් කියලා. ආයතන හැදෙන්නේ පෙරණි කලින් කර්මයකට අනුව තමයි ඇහැ සකස් වෙන්නේ. හරි. අනිත් ආයතනත් එහෙම. කන නාසය ඒවා සකස් වෙන්නේ පෙර කර්මවලට. හරි. එතකොට ඒ වයින් ඒ සකස් වුණ එකේ මට්ටම අනුව තමයි මේ මොහොතේ ඒකෙන් සංඥාවක් හෙන්නන් රූප සංඥා කනෙන්නන් ශබ්ද සංඥා මේ විදිහට. ඒතර ඒ සංඥාව ඒ ඇහෙන සංඥාව අනුව තමයි මේ හිතන්නේ. එතකොට දැන් අපි හිතුවට එළියේ දේම අත්දකින්නවා කියලා එළියේ දෙයක් උදව් වෙලා තියෙනවා සංඥාව හදන්න. හරි. සංඥාව කියන්නේ මෙතන ඔය ඇතුලේ හැදෙන ප්‍රසාද රූපය කියලා කියන්නේ. ඒක හදන්න උදව් වෙලා තියෙනවා එළියේ තිබුණ මොකක් හරි ස්වභාවයක්. ඒක ෆිසිකලි තියෙන රූපයක් වෙන්න පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. දැන් අපි හිතන්නකෝ චිත්‍රයක් ඇඟලා කියලා මෙතන මේ බිත්තියේ ලස්සන මොනවා හරි දියල්ලක් හරි මොනවා හරි ඇඳලා තියෙනවා. එතකොට ඒකෙනුත් පුළුවන් අර දියල්ලකින් එන එක වගේම ඇතුලේ ඒ සංඥාව හදන්න, නැත්තම් ප්‍රසාද රූපී රූප සංඥාව හදන්න. එතකොට ඒක ඇතුලේ අපි දැන් නැත්තම් මේක චිත්‍රයක් කියලා අපිට හිතෙනවා දියල්ල. ඒනට එතන එහෙම තියෙන්න අවශ්‍ය නැහැ. අපි ෆිල්ම් එකක් බලනකොට වෙන්නේත් ඒකනේ. ස්ක්‍රීන් එකේ කීකෝ වටේනවා. අපි හිතනවා මේ ඇත්ත කියලා. ඇත්තට වෙනම තියෙනවා කියලා. ඒකට ඇත්තට තියෙන්නම අවශ්‍ය නැහැ මේ මෙතන ප්‍රසාද රූප හදන්න. හරි. සංඥාව අනුව හිතන එක තමයි අපි කරන්නේ විඥාණය. ඔව් දැන් ඒ හිතන එකමයි සංඛාර කියන්නේ. චේතනා කියලා කියනවා. චේතනා ටික තමයි සංඛාර වෙන්නේ. දැන් ඔන්න බල්ලා වතුරට එබිලා බල්ලෙක් වගේ පේනකොට ඌ හිතනවා බල්ලෙක් කියලා. එතකොට ඒ වතුරේ බල්ලෙක් වතුරේ ඉන්න බල්ලා කියන එක සංඛාරය. බල්ලගේ මනසේ ඇති වුණ චේතනාව. ඒ සංඛාර වලින් තමයි ලෝකේ හදන්නේ අන්තර. දැන් මේ බල්ලා වතුරේ ඉන්න බල්ලා කියන එක හිතේ ඇති වුණ අදහසක් නේ. එතකොට ඒ සංඛාර සංඛාර ලෝකය කියලා කියනවා. අපි ලෝකේ එළියේ තියෙනවා කියලා හිතන්නේ හිතේ හදන සංඛාර. එතකොට ඒ සංඛාර වල ඇත්ත ඇති හැටියට දැනගෙන නෙවෙයි ඒ සංඛාර හැදෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාපච්ච සංකාර. මෙතන වෙන දේ දන්නවනම් මේ හිතක් හැදුනා විතරයි කියලා දන්න. එළියේ තියෙන දෙයක් කියලා හිතන්නේ නැහැ. මේ දැනගත්තේ එළියේ තියෙන දෙයමයි කියලා හිතනකොට අවිද්‍යාව ඇත්ත ඇටියට ඉත දන්නේ නැතුව සංකාරය.
දැක්කා
විතරයි. ඔව් දැක්කා විතරයි කියන්නේ සංඥාවක් විතරයි. එතකොට අපි දැනගන්න ඕන මේ සංකාර කියන්නේ හිතේ ඇති වෙන දෙයක්. ඒක ඇත්ත ඇති ඇටි දන්නේ නැති හින්දා ඇති වෙන දෙයක්. ඒ හින්දා කියනවා අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටියට දන්නේ නැහැ. එතකොට ඒ හින්දා තමයි සංකාර සංකාරේ දැන් ඔන්න බලන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා සංකාරයක් හැදුවා. ඒ සංකාරේ තමයි දැන් බල්ලට අරමුණු වෙන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. එතකොට ඒ බල්ලව දැන් පේන්නේ බල්ලගේ විඥාණයට හිතට. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ බල්ලගේ හිතනේ. විඥාණයනේ අපිට හිතන්නේ නෑනේ. වතුරේ බල්ලෙක් ඉන්නා කියලා අපේ විඥාණයට නෑ එහෙම එක. බල්ලගේ විඥාණයට අරමුණු වෙනවා තව බල්ලෙක්.
තව බල්ලෙක්
ඉන්නවා කියලා ඇත්තට ඉන්නවායි කියලා. නේද? ඒ කියන්නේ මේ මස්නහර ඒ වයින් හැදිච්ච බල්ලෙක් ඉන්නවා කියලා තමයි දැන් මේ බල්ලගේ විඥාණයට අරමුණු වෙන්නේ. ඒක එතකොට ඒක නාම රූපයක්. ඒ බල්ලගේ විඥාණයට අරමුණු වෙන නාම රූපය තමයි අනිත් බල්ල. නාම රූපයක් කියන්නේ ඇත්ත රූපයක් නෙවෙයි. ඒ වුණාට අපි නාම රූප ගැන නොදන්න කම හින්දා විශ්වාස කරනවා ඒ ඇත්ත රූපයක් කියලා. බල්ලා නාම රූප ගැන දන්නේ නැති හින්දා ඌ හිතනවා ඇත්තටම ඉන්න රූපයක් තව බල්ලෙක්. නේද? ෆේමස් නහරට වයින් හැදිච්ච ෆිසිකලි ඉන්න බල්ලෙක් කියලා ඌ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ ඌ නාම රූප ගැන දන්නේ
නැහැ.
තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඌ හිතන්නේ ඇත්තටම තියෙන රූපයක්. සතර මහා ධාතුන් හැදිච්ච ෆිසිකලි තියෙන රූපයක් කියන්නේ. එහෙම දැන් හිතෙන්නේ නාම රූප ගැන ඇත්ත දන්නේ නැති හින්දා. මේ විඥාණයට අරමුණු වෙන නාම රූපයක් කියන එක දන්නේ නැහැ. හිතන්නේ එළියේ තියෙන රූපෙමයි මේ මන් දැනගන්නේ කියලා. ඔයペන ද විඥාණයි නාම රූපයි. දැන් විඥාණය කියන්නේ දැනගන්න ස්වභාවය. දැනගන්නේ මොකක් ගැනද කියන එක නාම රූපේ. දැනවත් වෙන මොනවා හරි ගැනනේ දැනවත් වෙන්නේ. ඒ දෙයට කියනවා නාම රූපේ කියලා. එතකොට දැනවත් වෙන්නේ මොනවා හරි ගැන. විඥාණය දැනවත් වෙනවා කියන්නේ විඥාණය මොනවා ගැනද කියන එක නාම රූපේ ගැන. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. ඔය දෙකට දෙනවා උපමාවක්. ඔය දෙක එක සැරේ තියෙන්නේ අර බටමිටි දෙකක් මෙහෙම හේත්තු කළා වගේ කියලා. බටමිටි දෙකක් හේත්තු කරලා තියෙනවා වගේ. දැන් එකක් නැත්තම් අනිත් එකට තියෙන්න බෑ. ඔව්. එතකොට විඥාණයයි නාම රූපේ. හරි. ඒක විඥාණේ තියෙන්නේ නාම රූපේ හින්දා නාම රූපේ තියෙන්නේ විඥාණේ හින්දා. තේරුණාද? දැනගන්න
එකක්
තනිව හිටින්නේ නැහැ. ඒ කියන්නේ අපි යන්නේ දැන් ගන්නවා නම් දැනගන්න දෙයක් තියෙන්නේ නැහැ. දැනගන්න දෙයක් නැත්නම් දැනගන්නත් බැහැ. හරි. ඒක විඥානේ නාම රූපේ.
ඒකදයි නාම රූපේ කියන්නේ.
නාම කියන්නේ නිකන් හිත වගේනේ. ෆිසිකල් දෙයක් නෙවෙයි.
ඒක කියන්නේ රූපයක් නාම
කියන්නේ. නාම කියන්නේ හිතේ ඇති වෙන දෙයක්. ෆිසිකල් දෙයක් නෙවෙයි. සතර මහා ධාතු දෙයක් නෙවෙයි. දැන් ඔය වේදනාව වගේ ඒවා ගන්නේ නාම. හිතට දැනෙන ඒවා විතරයි. වේදනා සංඥා චේතනා ඒ සේරම නාම විදියට නාම ධර්ම කියලා කියනවා. අපි රූප කියන්නේ ෆිසිකලි තියෙන සතර මහා ධාතු.
ඔව් ඒක නේද බල්ලට පේන්නේ. නාම රූපය.
බල්ලට පේන්නේ ඉතින් ඇත්තට තියෙන රූපයක්ද? නෑනේ. ෆිසිකලි බල්ලෙක් නෑනේ වතුර. එතකොට ඒ හිතෙන් හදාගත්තු එකක් හින්දා ඒක නාම රූපය. ඒක බල්ලට හිතෙනවා විතරයි ඒ බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි රූප ගතියමයි ඌට පේන්නේ. රූපයක් වගේ පේනවා. හින්දා ඒකට කියනවා නාම රූපයක් කියලා. නාමික නාමික රූපයක්. හරි. ඒක හිතා ගන්නවා විතරයි ඒ ෆිසිකලි නෑ. හිතාගන්නේ අර එන මේ මේ නාම ධර්ම කියන්නේ වේදනා සංඥා චේතනා ඒවයින් හදාගන්න රූපය. ඒ ටිකට සම්බන්ධ කරනවා රූපයක්. ෆිසිකල් රූපය. එතකොට ඌ හිතන්නේ මේ ෆිසිකලි තියෙන රූපෙම තමයි පේන්නේ කියලා. ඉතින් ඒ ගැන දන්නේ නැති වුණාම ඌ හිතනවා ෆිසිකලි තියෙන දෙයක් දැනගන්න. ඒ දේ කියන එක ලෝකෙට අයිති දෙයක්. ඒකට තමයි අපි ඊළඟට නමක් දෙන්නේ. ඉතින් සම්මතෙන් දා ගන්නවා. ඉතින් එක එක ඒ ලැන්ග්වේජ් එකේ හැටියට මොකක් හරි නමක් වචනයක් දා ගන්න. වෙයි දා ගන්නේ ෆිසිකලි තියනවා කියලා හිතන දේට. මේක අපි දන්නවා දැන් ඒක අපි වෙන්න බෑනේ. ඒ වුණාට අපි හිතන්නේ මේ පේන්නේ මාවමයි කියලා. මට සමාන දෙයක්. මට කන්නඩිය ඇතුලේ ඉන්න බෑනේ අපි. අපි කන්නාඩියේ මුකුත් ඉන්නවා කියලා හිතන්නේ ඒ වුණාට ඒ හින්දා හදන අපේ නාම රූපෙට අදාළ රූපේ එළිය තියෙනවා කියලා අපි හිතනවා කන්නාඩි ඉස්සරහ තියෙනවා කියලා. බල්ලට වඩා ටිකක් එහාට හිතලා අපි ෆිසිකල් රූපයක් ගැනමයි හිතන්නේ.
අතරනේ තියෙන වෙලාවට විතරයි.
දැන් අපි ෆිසිකලි තියෙනවා කියලා හිතන දෙයට තමයි ඇත්තටම අපි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. අපේ කණ්ණාඩි ප්‍රතිබිම්බයට අපේ තරහවකුත් නැහැ, ඇලීමකුත් නැහැ. අපි ඒකට සම්බන්ධ කරගන්නවානේ. මේ එළියේ තියෙන දෙයිය අද්දකින තමන්ම වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරය. ඒකට ඇලෙනවා හරි ගැටෙනවා. එතේ ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් මේ නාම රූපයට නිමෙයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. නාම රූපේ හින්ද මුලා වෙලා හිතනවානේ මේ දකින්නේ ෆිසිකල් රූපයක් කියලා. අන්න ඒකට තමයි අපි ඇලෙන්නේ හරි ගැටෙන්නේ. දැන් ඔන වතුරට එබෙන බල්ලා අර තරහ ගන්නේ බල්ලෙක් ඉන්න බල්ලෙක් එක්ක. ෆිසිකලි ඉන්නවා කියලා හිතන දෙයක. එහෙම නැතුව මේ අර නාම ටිකට නෙවෙයි. කියන්නේ උගේ හිත ඇතුලේ හැදෙන ටිකට නෙවෙයි. ඌ විශ්වාස කරනවා ඉදී බල්ලෙක් ඉන්නා ඒ බල්ලා එක්ක තමයි තරහ
ගන්නේ.
එළිය තියෙනවා කියලා හිතන තාක්කල් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. අපි දැන් නිකන් හරි උට අවබෝධයක් આવුත් නැහැ මේක හිතෙන් හැදෙන දෙයක් විතරයි අර හීනයක් වගේ දෙයක් කියලා. එතකොට උට තරහ යන්නේ නැහැ, ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඒ තමන්ගේම හිතන්නේ හැදී. දැන් වැඩේ තියෙන්නේ ඔය අවබෝධය නැහැ. ඔක තමයි කියන්නේ. සරිය. මට කිව්වෙත් එන්න කියලා වුණා. මොකද මේ දැන් බුදුදහමේ තියෙන්නේ මේ ටික. ඒ වුණාට මේ ටික ඔහම දැක්කේ නැත්තම් මේක නිකන් කියවුවට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. මේකේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේම මේ ආයතන වැඩ කරන හැටි දකින්න කියලා. දැන් බලන්න අර කණ්ණාඩියෙන් අපි දකින එක දිහා බලාගෙන අපි හිතන්නේ කණ්ණාඩියෙන් පේනවා කියලා නෙවෙයි. ෆිසිකල් දේවල් ටිකක් ගැන. අපි මූණ බලනවා නම් මේ මම කියලා හිතාගෙන තමයි ඒ කණ්ණාඩි ඉන්නවා කියලා නෙවෙයි. මේ වුණාට කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කෙනෙක් කියලා හිතාගන්නවා. නේද? එක 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 ලෙවල් එකට යන්න පුළුවන්. කොහෙන් හරි කොහේ හරි කෙනෙක් ඉන්නවා කියලා හිතනවා, නැත්තම් දෙයක් තියෙනවා කියලා හිතනවා. දැන් ඒ දේ හිතන්න උදව් වුණේ අපේ ඇහෙන් ගත්ත සංඥා. දැන් ඇහැ තුලත් නිකන් කණ්ණාඩියක් වගේම තමයි. ඔව්. දැන් අපිට හිතට පේන හැම එකක්ම මේ ප්‍රොජෙක්ෂන්ස් විතරයි. ෆිසිකල් දේවල් ඇහැ තුලට එන්නේ නැහැ. ඇහැ තුලේ අරකට අදාළ සටහනක් විතරයි. එතකොට ඒක තමයි හිතට දකින්න පුළුවන්. එළියේ තියෙන දේ හිතට දකින්න බෑ. එළියේ තියෙන දේ දකින්න පුළුවන් වුණා නම් ඇහැ නැතුවත් දැනගන්න පුළුවන්.
අන්දයටත්
පේන්න ඕනේ. එහෙම නෑ. ඇහෙන් හදලා දෙන එකමයි හිත දැනගන්න. ඇහෙන් අරන් දෙන රූප සංඥාවමයි හිත දැනගන්න. ඒ රූප සංඥාව එතකොට එළියේ තියෙන එක නෙමෙයි. නෝක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි දැන් මේ කාමරයේ ඇතුලේ ඉන්නකොට අපිට එළිය පේන්නේ නැහැ. දැන් අපි හිතමු කැමරාවක් දාලා ඒ හැපැත්තේ කැමරාවක් දාලා කියලා අපි බිත්තියට ප්‍රොජෙක්ට් කරනවා ඔකෙන් පේන ටික. ටීවී එකක් තියලා තියෙනවා කියමු. එතකොට අපිට පේන්නේ මේ ටීවී එකේ පෙන්වන එක මිසක් එළිය ගිහින් බලන්න බෑ. බේදවට මේ TV එකේ පේන ටික බලලා හිතා ගන්නවා එළියේ මෙහෙම වෙනවා ඇති කියලා. දැන් අපි අමතක කරන්නේ මේ හිතා ගන්නවා කියන එක. හිතෙන් හිතෙනුයි මේ ටික දකින්නේ කියන එක දන්නේ නැහැ. අපි හිතන්නේම එළියේ වෙන දේ එහෙමම දැනගන්නවා කියලා. ඒ වුණාට වෙලා තියෙන්නේ මේ මොනවද පේනවා ඒකට අනුව හිතනවා. හිතන දේ තමයි අපි තියනවා කියලා හිතන. එළිය තියෙනවා කියලා. තම කරාර උපමාව එක්කමයි හිතන්න ඕන. වතුරට බල්ලා එදෙනකොට බල්ලට පේනවා බල්ලෙක් ඉන්නවා වගේ. ඉන්නවා වගේ පේනවා. ඒකට කියන්නේ රූප සංඥාව විතර. ඒ සංඥාව පේනකොට ඌ හිතන්නේ බල්ලෙක් ගැන. සංඥාවක් පේනවා කියලා නෙවෙයි. එළියේ ඉන්න බල්ලෙක් ගැන තමයි හිතන්නේ. ඒ කියන්නේ එළියේ තියෙන ෆිසිකල් දෙයක් ගැන හිතන්නේ. ඒකට දෙනවා මේ කොහොමද විසය. මම හිතියේ කතා කරන්නේ. දැන් රෑ කී විතර ඉඳලා එළිය වෙනකන් වගේ සාකච්ඡා. දුක වහන්නේ
නැහැ.
නෑ සරයි කොට තමයි ඒක ඉතින් ඉන්න අයගේ හැටියටනේ මොනවද කියන්නේ කියන එක. දැන් මේ කියන එක තේරෙනවද මොකක්ද කියලා?
දැන් තේරෙනවා.
එතකොට අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලෝකේ අයිති දැක්ම තමයි දැන් ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේ එහෙමම දකිනවා. මේ තියෙන දෙයමයි පේන්නේ කියලා. දැන් ඔහොම හිතන හින්දා නේද බල්ලා රැවටෙන්නේ. මේ පේන්නේ තියෙන දෙයමයි ඉන්න බල්ලෙක්මයි පේන්නේ. ඒක අනිත් පැත්ත තමයි පේන දේ එහෙමම තියෙන. එළියේ තියෙන දේ පේනවා කියලා හිතන්නත් පුළුවන් නැත්තම් පේන නිසා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ওই දෙකම වැරදි. තියෙන හින්දම පේනවා. ඒ කියන්නේ අපිට පේන්නේ තියෙන දෙයමයි කියලා හිතුවත් පේන දෙයමයි තියෙන්නේ කියලා හිතුවත් ඒ දෙකම වැරදි. ඒකෙන් කියන්නේ මුකුත් නැහැ කියලා. මුකුත් නැහැ කියන එකක් නෙවෙයි මේ. එනවාට අපි හිතන දේත් නෙවෙයි තියෙන්නේ. පේන දේත් නෙවෙයි. එතකොට ඒ පේන ස්වභාවයට තමයි කියන්නේ මිරිඟුව කියලා. බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ සංඥාව මිරිඟුවට. සංඥාව මිරිඟුවට තමයි උපමා කරන්නේ. ඉතින් අපේ ආයතන වලින් කරන්නේ සංඥා ආරම්භන එක. රූප සංඥා, ශබ්ද සංඥා නේද? ගන්ධ සුවඳ ගාන සංඥා, රස සංඥා හොර සංඥා ආරම්භන. ඒ සංඥා ආරම්භන තමයි අපේ ආයතන හය තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ සංඥාව මිරිඟුව කියලා. මිරිඟුව කියන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕනේ. මිරිඟුව කියන්නේ වතුර වගේ පේන. නේද? වතුර වගේ අපිට පෙන්වන්න කරනවා. එතකොට දැන් මිරිඟුව පේනකොට වතුර තියනවා කියලා හිතුවත් වැරදීනේ. වතුර වගේ පේන පළියටම වතුර තියනවා කියලා අපි ඩිසයිඩ් කළොත් ඒක වැරදි. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. අපිට මිරිඟු ස්වභාවයක් පෙන්වනකොට අපි හිතනවා ඒකට අදාළ ෆිසිකල් දේ තියෙනවාමයි කියලා. ඒ දෙයමයි මේ පේන්නේ කියලා. එතනයි වැරද්ද තියෙන්නේ. අපි මිරිඟුව මිරිඟුව විදිහට දකින්නේ. දැන් මෙහෙම පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. එහෙම කියන එකේ වරදක් නැහැ. ඒක තමයි ඇහැට කරන්න පුළුවන්. සංඥා ටිකක් අරන් දෙන්න. ඒ සංඥා බුදුහාමුදුරු උපමා කරනවා ඒවා මිරිඟුව වගේ කියලා. මම සාමාන්‍ය කෙනා ඕක දන්නේ. සාමාන්‍ය කෙනා කියන්නේ ලෝකේ යන කෙනා, ඉපදී මෙරි මෙරි යන කෙනා. ලෝකෙට අයිති දැක්ම කියනකොට මේ මිරිඟු කතාව දන්නේ. හිතන්නේම තියෙන දෙයමයි වෙන්නේ. අපි දැනගන්නේ
මිරිඟුව නොදන්නේ
කෙනා හිතන්නේ ඒක වතුර තියෙනවා. වතුර තියෙනවා. එතකොට ලෝකෙට අයිති දැක්ම කියන්නේ වතුර තියෙනවමයි කියලා දකිනවා වගේ වැඩක්. කියලා තමයි දැන් මේ පෙන්වන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇහැට පුළුවන් සංඥාවක් අරන් දෙන්න විතරයි. එතකොට ඇහැ අරන් දෙන්නේ රූප. ඒ කියන්නේ වර්ණ සංඥා. කනට පුළුවන් ඒත් සංඥාවක් කරන් දෙන්න විතරයි. කන අරන් දෙන්නේ ශබ්ද සංඥා. මේ විදිහට එක එකට ස්පෙෂලායිස් වේවා. ඒකයි මේ ආයතන වෙන වෙනම
තියෙන්නේ.
හිතට සිතුවිලි හැබැයි සිතුවිලි ටික හදන්න අරගත්තු සංඥා උදව් කරනවා. දැන් අන්න බල්ලා වතුරට එබෙනකොට ඇහෙන් රූප සංඥාව අරන් දෙනවනේ. කද්දෝ සංඥාවක් කරන් දෙනවා ඒ රූප සංඥා. එතකොට ඒක හිතට ආරමුණු වෙනකොට අර අරන් දීපු එකක් ආරමුණක් වෙනවා. එතකොට ආයතනකින් ගත්තු සංඥාව උදව් වෙනවා හිතට හිත දැනගන්නකොට.
එතකොට මතක්
වෙනවා කියන්නේ අපි කලින් අත්දකපු එකක් නේ ගොඩක් වෙලා. ඒ අත්දකලා තියෙන්නේ තා ඒ ආයතනෙකින්. එතකොට දැන් එතෙන්දී ඒක හරියට නැත්නම් දැන් බල්ලා වතුරට එබිලා ඊළඟට ඌ යනවා ගහක් යටට ගියා කියන්නේ. ගිහිල්ලා මතක් කරන්න පුළුවන් වතුරේ ඉන්න බල්ලා ගැන. එතකොට අර ඉස්සෙල්ලා මුලාවෙන් දාගත්තු එක දැන් හිතට ආරවුණා. දැන් රූප සංඥාව හින්දා අපි දෙයක් තියනවා කියලා හිතනවනේ. නේද? ඒ දේ ඊළඟට අපිට දැන් ඒ දේ කියනකොට තේරුම් ගන්න එක සංකාරයක් විතරයි. හිතෙන් හදපු දෙයක් විතරයි. චේතනාවලින් හදපු නාම රූපයක් කියලා කියන්න පුළුවන්. නේද? එතකොට ඒක ෆිසිකලි එළියේ තියෙන දෙයක් නෙවෙයිනේ. හිතට පේන දේ. දැන් හිතට පේන දේ ඕන වෙලාවක හිතෙන් දකින්න පුළුවන්. ඒකයි දැන් ආයි වතුරට එබෙන්න ඕනේ නැ මේ ඒ දැනගත්තු දේ හිතට අරමුණු කරන්න පුළුවන්. ඒක ධම්ම. හිතට අරමුණ ඉන්නේ ධම්ම. ධම්ම අරමුණ. දැන් ගහක් යටට ගිහින් අර ඒ බල්ලව ඒ විදිහටම හිතෙන් මෙනෙහි කරන්න පුළුවන්. වතුරේ ඉන්නවා කියේ. ඒ හිතන්න පුළුවන් උනේ කලින් මුලාවෙන් දාගත්තු හින්දා. කලිනුත් ඉතින් ඇත්ත බල්ලෙක් දැක්කේ නෑ. ඒ වුණාට හිතුවනේ මේ දකින්නේ ඇත්ත බල්ලෙක් කියලා. ඒ ඒ සංඛාරයක් කළා. ඒ ඒ සංඛාරය පුළුවන් දැන් ඕන වෙලාවක හිතෙන් ඒ විදිහටම දකින්න. ඒ ආයේ තව ආයතනයක් වැඩ කරනවා ඉතින්. එතකොට මන ආයතනේ වැඩ කරනවා. ඒ ඇහැ වැඩ කරනවා කියන්නේ. එතකොට ඒ ධම්ම කියන ඒවයි ගොඩක් වෙලාවට තියෙන්නේ කලින් මුලාවෙන් ඉතුරු කරගත්තු එකතු කරගත්තු ඒවා. ඒවට වචනයක් දෙනවා නිමිති කියලා. නිමිති ඉතුරු කරගන්න. දැන් එහෙන් දැකලා අපි පස්සේ හිතන්න නිමිත්තක් ඉතුරු කරගන්න. එතකොට කියනවා ඔය දැන් ඇහින් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න එක තමයි මේ ලෝකේ යන අයගේ ස්වභාවය. නිමිති කියන්නේ ලෝකෙට අයිති කියලා හිතන දේවල්. ඇහින් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න. දැන් බල්ලා වතුරට එබිලා නහා බල්ලෙක් ඉන්නවා කියලා නිමිත්තක් හදාගන්න. ඒ නිමිත්ත තමයි දැන් ලෝකෙට අයිති දෙය කියලා හිතන්නේ. මේක හිතට පේන එකක් කියලා බල්ලා දන්නේ. ඌ හිතන්නේ මං ඇත්තටම ඉන්නේ ඉන්න බල්ලෙක් ගැන තමයි දැන් මේ හිතන්නේ. ඒකයි මං කියන්නේ ඒ දෙයට තමයි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි.
හිතට
දෙයට. ඒ දෙය කියන්නේ ෆිසිකල් දෙයක්. බාහිර දෙයක්. නැත්තම් ලෝකෙට අයිති දෙයක්. ඒ ටිකට තමයි ලෝකෙ කියන්නේ. දැන් ඔය ලෝකේ තියෙන්නේ ඇත්තටම තමන් තුල. තමන්ගේ හිතටයි පේන්නේ ඒක. ඒකයි ලෝකය තමන් තුලයි කියන්නේ. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්නේ නැහැ. මේ නිමිති ටික තියෙන්නේ එළියේ කියලා. ඒක තමයි මුලාව. අවිද්‍යාව හින්දා ඇත්තෙහෙටි දන්නේ නැති හින්දා වෙන මුලාව තමයි. මේ හිතේ සකස් කරන සංකාරය නැත්තම් නිමිත්ත එළියේ තියෙන රූපයක් ලෝකෙට අයිති දෙයක් කියන රූපමය ගතියක් නේ රූපයක් කියලා විශ්වාස කරනවා හරි එතකොට කියන දැන් ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති චක්කුණා රූපං දිස්වා කියන්නේ ඇහෙන් රූප දැකලා නිමිත්තක් ගාහි හෝති නිමිති ඉතුරු කර ගන්නවා. රහතන් වහන්සේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. මම දුක දැකලා. දැකීම සිද්ධ වෙනවා. ඒකට අර නිමිති ඉතුරු කරගන්නේ නැහැ. ලෝකෙට අයිති දේවල් කියලා සකස් කරපු දේවල් හිතේ ඉතුරු කරගන්නේ නැහැ. මොකද එතන මම හිතන්නකෝ දැන් මිරිඟුව හැටියට ගන්න. මිරිඟු ස්වභාවය මිරිඟුව කියලා ගන්න. ආයේ වතුර තියෙනවා කියලා දැන් වතුර බිව්වොත් නිමිති. මොකද අපි ඇලෙන්නේ හැරි ගැටෙන්නේ හැරි වතුරට. පේන ස්වභාවයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හරි. මේ පේන්නේ වතුරයි කියලා හිතුවොත් වතුර එක්ක ඇලෙන්න ගැටෙන්න එතකොට මේ ලෝකය හැදුවොත් ඒක එක්ක තමයි අපිට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම් දුක සකස් වෙන්නේ ලෝකෙට අයිති දේවල්. මොකද මේ ලෝකෙට අයිති දේවල් තමයි ඊළඟට මගේ කියලා අයිති කරගන්න හදා. වෙන කෙනෙක් ගන්න ගියොත් තරහ යනවා. එහෙම හිතන දේවල් අපි අයිති කරගන්න හදා. එතකොට මේ ලෝකය කියන එක තමයි තව විදිහට කිව්වොත් දුක කියලා කියන්නේ ඕකම තමයි අර පාලියෙන් කියනකොට පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් රූපය උපාදාන කරලා තියනවායි කියලා හිතන රූපය අපි දැඩිව බාර අරගෙන. ඒ නිසා විඳින වේදනාව නැත්තම් වින්දනයක් තියෙනවා, කැමැතිද අකමැතිද කියන ගතිය. මොනවා හරි දෙයක් තියෙනවා කියලා එක්ක අපි කැමැති වෙනවා නැත්තම් අකමැති වෙනවා. නැත්තම් උපේක්ෂා ගතිය. ඒක තමයි වේදනාව
කියන්නේ.
හිතෙන් හදන එක. හිතෙන් හැදුවට හිතෙන් හදනවා කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ ලෝකේ ෆිසිකලි තියෙන ඇත්තට තියෙන දෙයක් කියලා. ඒ දෙයට අපි කැමැති වෙනවා හරි අකමැති වෙනවා. ඒකට වේදනාවක් තියෙනවා. මේකට කියනවා වේදනා උපාදානස්කන්ධය. තියෙන දෙයට කියනවා රූප උපාදානස්කන්ධය. ඒ දෙයට කැමැතිද අකමැතිද කියන ගතිය නේද වේදනා උපාදානස්කන්ධය. ඒකට අපි සංඥාවකුත් දෙනවා අනිත් ඒවායින් වෙන් කරගන්න. නේද? සංඥා උපාදානස්කන්ධය. ඒ සංඥාවෙන් පුළුවන් ඒක මතක් කරගන්න. මේ දෙය කියලා.
මතක්කෙනකොට
ඒක ඒ මතක් වුණා කියලා එහෙම හිතුවහම අපි සංකාරයකට කරන්නේ නැද්ද? සිතුවේ එහෙම එනකොට
මතක්
වෙන්නේම දැන් ධම්ම කියන්නේ පරණ සංකාරයක්නේ. නේද? එතකොට මතක් වෙනකොට හිතට අරමුණු වෙනවා ධම්ම. ඒ පරණ සංකාරයක් ඒක. එතකොට මතක් වුණාම අලුත් විඥානයක් හැදෙනවනේ. දැන් මනයි ධම්මයි මනෝ විඥාන. එතකොට මනෝ විඥානට ආරම්භ වෙන්නේ අලුත් දෙයක්. අර අරක අර දෙක උදව් වෙනවා මනෝ විඥානේ පහළ වෙන්න. දැන් ඇහැයි රූපෙයි උදව් වෙනවා චක්කු විඥානේ හට ගන්න. එතකොට දැන් අලුත් හිතෙන් අලුත් සංකාරයක් හැදෙනවා. පන්න කලින් දැන් මොහොම දෙයක් වෙනවා කියලා පළවෙනි දේ දැනගන්න ඕනේ. ඊළඟට අපි සිහිය පිහිටන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ මේ දැන් මෙහෙම දෙයක් වෙන්නේ. හරි. මේ මේ මොහොතේ සිහිය තිබුණොත් තමයි අපිට බලන්න පුළුවන් දැන් ওই පරණ දෙයක් නේ මතක් වෙන්නේ. එතකොට ඔන්න ඔය ටික සිහියයි නුවණයි දෙකම යොදන්න ඕනේ. අපිට තමයි සති සම්පජන්න කියන්නේ. සති සම්පජාන්නේ තමයි ඇත්තටම මාර්ගේ වඩන්න පුළුවන්. ටික ටික හිතට පෙන්නවා මේ මේ මෙහෙමයි මෙහෙමයි. ඕක ඔතන වැරද්දක් තියෙනවා. ඔය හිතන විදිහේ වැරද්දක් තියෙනවා. එතකොට ඒ ඒ මොහොතේ සිහිය පිහිටලා නුවණින් පෙන්වන්න ඕන හිතට ඔතන වැරද්දක් තියෙනවා ඔය හිතන එක. ඒ සංඥාවක් විතරයි ඕකට අපි ලෝකෙට ඇති දෙයක් තියනවා කිව්වොත් අර නිමිත්තක් ඉතුරු කරගන්න. ඒ නිමිත ඉතුරු කරනවා කියන්නේ අලුත් කර්ම. සංකාර කියන්නේ කර්ම, අලුත් කර්ම පදන. ඒ කර්ම තමයි නිමිති කියන්නේ. ඒව ගැන හොඳ විදිහට හිතන්නත් පුළුවන්, නරක විදිහට හිතන්නත් පුළුවන්. අපි හොඳ විදිහට හිතනකොට පින් කියලා කියනවා, නරක විදිහට හිතනකොට පව් කියලා කියනවා. නිමිතේ ගැන හිතන එකමයි මේ කර්ම කරනවා කියන්නේ. ඒක පින් වෙන්න පුළුවන්, පව් වෙන්න
පුළුවන්.
ඒක නවත්තන්න කරන්නේ. නවත්තන්න පුළුවන් ප්‍රඥාවෙන් දැන් ඔය වෙන දේ දැකලා සිහිය පිහිටන්න.
ඒක වෙනස් කරන්න.
ඔකේ දැන් ඇත්ත දකින්නකොට දකින්නකොට වෙන්නේ රැවටෙන්නේ නැති වෙනවා. අපි හිතට වෙන්නන්න ඕන මේ මේ මෙහෙම රැවටෙනවා, මෙහෙම රැවටෙනවා. සංඥාව මිරිගුවක් කියන එක මතක් කර කර දෙන්න ඕනේ. මොකද පරණ කුරුද්දට සංඥාව මිරිගුව කියලා දන්නේ නැහැ. ඒකට අර නිමිති හදාගන්න එක නිකුරුද්ද. ඒ පුරුද්ද කඩන්නනේ දැන් අවශ්‍ය වෙන්නේ. එතකොට අපි දෙයෙන් සාමාන්‍යයෙන් නිමිත්ත හැදුවට පස්සේ තමයි අපි දැනගන්නේ. ඒක තමයි අපේ පුරුද්ද. එහෙම වුණාට අපිට අනිත් පැත්තට පෙන්වන්න පුළුවන් ඔය වැරදි විදිහට ගත්තකින් තමයි එහෙම හිතුවේ. කියලා හිතට මතක් කරලා දෙන්නවා. ඒක තමයි ඔය සිහියෙන් බලන්න. මම දැන් ඔය සද්ද ඇහෙනකොට අපිට ෆිසිකල් දේවල් රිලේට් කරනවා ඒ සද්දෙට. නේද? ලේනෙක් කෑ ගහනවා කියලා හිතනවා. එතකොට එළියේ ඉන්න ලේනෙක් කියන එක තේරුම් ගන්න ඕන නිමිත්තක්. හිතෙන් හදපු සංකාරයක්. සද්ද සංඥාව විතරයි ඔතන තියෙන්නේ. කණෙන් අරද්දෙන්නේ සද්ද සංඥාව විතරයි. චුරුතේ හිතෙන් හදපු සංකාරය නිමිත්ත.
දැන්
මේ කියලා ගන්නේ වැඩිය හිතන්න
යන්නේ.
සමහර ආරමුණු වලට අපේ හිත යනවා වැඩි. සමහර ඒවා එච්චර ගණන් ගන්න. ඇයි? ආසා නැති ඒවටත් හිත යනවා, ආසා දේවල් වලටත් හිත යනවා. මට තමයි වැඩිමයි ගැටීමයි කියන්නේ. ඒකනේ.
ඒව නැතුව අපි ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි මෙච්චර අත්මියපු දේවල් පරිතරණය හරි කරන්නේ. එතකොට එහෙම දේවල් දැනගන්න දුරුචෝදිතින් තේරුම් අරගෙන ඉගෙන ගන්න දේවල් තමයි කරනවා.
ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඒ ආරමුණු ගන්න. ටෝකෙක් කැලේන ගැටෙනින් තමයි අපි ජීවත් වෙනවා. ඒකට ඒ දේවල් අඩු වෙනවා කියන එක තමයි ඔබට තමයි ලෝකෝත්තර වෙනවා කියන්නේ. වෙනද ලෝකෙට අයිති දේවල් වලින් රැළුන ගැටුන ගති අයින් වෙනවා. ඒක අපිට හිතෙන්නේ එතකොටම තියෙන මේ සැප නැති වෙන්නේ කියලා. නේද?
ඒක
නිකුත් ලෝකෙම අක්ෂයිඩ් ගන්න හැරෙන්නේ නැහැ. එහෙම තමයි. ඔව්. ඒ අපි මේ ලෝකෙන් අයින් වෙන්න කැමති නැහැ. ඒකනේ ඔය අහන්නේ දැන් ජීවත් වෙන්න පුළුවන්ද එතකොට? ඒ කියන්නේ මෙච්චර කල් ජීවිතේ කියලා හිතන් ඉන්නේ ඔය අරමුණ පස්සේ ලෝණයෙන් කරා. එක්ක කැමති නැහැ, එක්ක ගැටෙන. අග කැමති. අපිට අපි පුරුදු වෙලා තියෙන්නේ ওই දෙක නැත්තම් ජීවත් වෙන්න බැහැයි කියලා. එහෙම නැත්තම් කිසිම සතුටක් නැහැ කියලා. තව ඉදිරියට.
සතුටක් නැහැ.
විතරක්
නෙමෙයි ඉන්න. දැන් රහතන්
ඒක ඉතින් අවශ්‍ය නම් පුළුවන්. එහෙම විශේෂ වුණකමකුත් නැහැ. හඳුනාගත්තා කියලා විශේෂ සැලකිල්ලක් නැහැ. අපි මොකටද හඳුනගෙන මතක තියාගන්නේ?
අවද තමයි දැක්ක කියලා
නේද? මොකටද මතක තියාගන්නේ? එක්ක යාගෙන් අපිට ප්‍රයෝජනයක් තියෙයි නැත්නම් අපේ තරහකාරයෙක් මේ අනිච්චර වැඩක් නැහැ. ඔවට නිදාගන්නේ හඳුනා ගන්නවා කියලා. එතකොට අර නිමිති හදා ගන්නවා අපි. තයා මේ මොහොතේ කරන ක්‍රියාව නෙමෙයි අපි දන්නේ. අතීතේ දාගත්තු දේ. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා අපි කලින් දාගන්නවා. ඒක අනුව තමයි දැනුත්
හිතන්නේ. ඉන්ටර්ප්‍රීට් කරා.
ඉතින් එහෙම හදාගන්න එක තමයි පුරුදු වෙලා ඉන්නේ හොඳයි කියලා හිතන්නේ. මොකද ඔතන අපිට පේනවා අපි හොඳයි කියලා සකයි කියලා හිතන ටික ඉතුරු කරගෙන අපි අකමැති දේවල් ටික අයින් කරන්න විදිහක් හොයනවා. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. හොඳයි කියලා තියෙන හිතන දේවල් එකතු කරගන්න. නරකයි කියලා හිතන දේවල් ලයික් කරන්න try කරනවා. ඒක තමයි ලීමයි ගැටීමයි.
ඒක sorry. දුක කාම කරන බාධා නෙවෙයි මානසික ජාතක දුකුනි.
යුතුකම් කරන්න බාධාවක් නැහැ. යුතුකම් ඊට වඩා හොඳට කරනවා. හැබැයි ඉතින් තමන්ගේ අයිට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේවදත්තට වුණත් එක විදිහට එකම කරුණාව නේද? වෙනසක් නැහැ. ඇයි වෙනසක් නැති වෙන්නේ? ඒක බලෙන් නෙමෙයි. අපිට තමයි හිතලා ඔය වෙනස හදන්නේ. දැන් අර වගේ මේ නිමිති එහෙම ඒවා ඉතුරු කරගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය නම් මතක් කරලා බලන්න පුළුවන් දැන් පෙර ආත්ම කිව්වේ. ඔව් ඒ මොනවද කියලා මතක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒවා වෙනකොට හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒවා නුව නෙමෙයි දැන් වැඩ කරන්නේ මේ මොකද. ඒ ටික හැමම ඇති.
මේ
මේ මොහොතේ අපි කෙනෙක් දකිනකොට යාළුත් එක්කනේ. එයා වෙන හිස්ටරි මොකුත් නැහැ. ඒත් මේ මොහොතේ හොඳ වැඩක් කළොත් හොඳයි නරක වැඩක් කළොත් නරකයි. ඒක
නෙවෙයි. අපි හැම
වෙලේම සම්බන්ධ කරගන්නවා. ඔව්. කලින් මේවා බලලා ඒවයින් තමයි ජජ් කරන්නේ. දැන් ඕක මෙහෙමයි. දැන් ඔය දෙය බලෙන් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් යාළුවෙක් දකින්නකොට නෑ නෑ මම මෙයා අඳුරන්නේ නැහැ කියලා. එහෙම කරන්න නෙවෙයි. ඒක අමතක කරලා දාන්න පුළුවන් නම් හොඳයි. අපිට ගොඩක් වෙලාවට අකමැති දේවල්, එයා කරපු වැරදි නරක දේවල්ම තමයි මතක හිටින්නේ. හොඳ දේවල් මතක හිටිනවා අඩුයි. එහෙම එකකුත් තියෙනවා. ඒත් අර වැරදි දේවල් මතක් වෙනකොට අපිට අර ගැටෙන පැත්ත, තරහ යන පැත්ත තමයි එන්නේ. එහෙම හිතන එකෙන් දකින්න ඕන මේ අපිවම දුකටපත් කරනවායි කියලා. ද මේ සේරම කරන්නේ මේවා දකින්නේ පළවෙනි දේ තමයි අපව දුකටපත් කරන එකෙන් අයින්. දැන් අපි දුකටපත් වෙන්නේ අපේම තියෙන මෝඩකමට තෙන් හදාගන්න දෙයක් හින්දා. බලන්න කර දැන් බල්ලා වතුරට එබිලා ඌ තරහ අරන් බුරන. තරහ ගන්නවා කියන්නේ දුකටපත් වීම. ඒතර ඒ දුකටපත් වෙලා තියෙන කිසිම හේතුවක් නැතුව ගෙම තියෙන මෝඩකමට නේද? අන්න ඒ මෝඩකම අයින් කරගත්තොත් උන්ට ඇලෙන්න හරි ගැටෙන්න හරි බල්ලෙක් නැති වෙනවා. එතකොට තරහා යන්නෙත් නැහැ, ආසහිතෙන්නෙත් නැහැ. ඒ වුණාට එතන දැන් එහෙම තියෙනවයි කියලා හිතලා අර හදාගන්න දුක උපදින්නේ නැහැ. දැන් ඔය අපි වැරදියට මොනවා හරි දෙයක් තියෙනවයි කියලා ගන්න එකම අපිට පේන්නේ ඒක හිතට කරදරයක් කියලා. මොකද අපි ඒකට පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒකෙන් අයින් වෙලා ඉන්න කෙනාට පේන අර මොන මොඩකමක්ද කියලා. අපි අර බල්ලා ගැන හිතනකොට බල්ලා ගැන අපිට නිකන් දුක හිතෙනවනේ. අපරාධිනු මුන් තරහ අරන් ඉන්නේ කිසි හේතුවක් නැතුව ඔබේ මෝඩකමට. අපිට බල්ලා ගැන දුකක් එන්නේ. ඒ වගේ දැන් අපි ඇත්ත දකිනකොට අපි ගැනම දුකක් හිතෙනවා. අර මොන මෝඩකමටද අපි මේ තරහ අරන් හිටියේ දුක් විඳින්නේ? කිසිම හේතුවක් නැතුව. එහෙම සකල් කරන්න දෙයක් නැහැ මෙතන. දුක් වෙන්න දෙයක් නැහැ. අපේ හිතමයි අපිව රවට්ටලා අපි දුකටපත් කළේ. එතකොට ලෝකෙට අයිති දේවල් වලින් තමයි අපිට සැපහරි දුකහරි දෙන්නේ. ලෝකෙට අයිති මට්ටමේ. දැන් ඒ වෙන මට්ටමම දුකක්. මොකද තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. රට ලෝදහමෙන් කම්පා වෙනවා කියන්නේ. එතකොට දැන් දුකක් වෙනකොට දුක් විඳිනවා විතරක් නෙමෙයි. සපක් වෙනකොට ඒකත්තට සතුටු වෙන එකත් අපිට වෙන්නේ සපක් කියලා. ඒ වුණාට එතනත් හැංගිලා තියෙන දුක. ඒකයි දුක සප දෙකෙන් හිත වෙනස් වෙන්නේ නැත්නම් එතන තියෙන ලොකු සුවය. ඔක තමයි ඒ නිරාමිස ගතිය කියන්නේ. ලෝකේ
සපෙන්දී
වුණා. ඔව් ඒ
වගේ වෙනකන් තියෙනවා.
ඔව් අපි හිතනවා සපක් තියෙනවා කියලා. දැන් සපක් තියෙන දෙයක් ගැන ඕන දෙයක් ගැන හිතලා බලන්න. දැන් දරුවෙක් ඉන්නවා කියලා හිතන්න. ළමෙක් ඉන්නකොට හරි සපයි නේ. කවුරු හරි ඉන්නකොට එයා ගැන කතා කරන්න තියෙනවා නම් හිතන්න තියෙනවා නම් සපයි කියලා නේ හිතන්න. නේද? දැන් ඒ ළමෙක් හදාගන්න කොච්චර මහන්සි වෙනවද? ගොඩාක් දුක් වෙනවා. ඒක අපිට දුක කියලා පේන්නේ නැහැ. ඒ වුණාට බැලුවොත් ඒ කියන්නේ අපිට නොකා නොබී වුණත් ඉන්න පුළුවන් දරුවට කන්න දී. දැන් එයා හින්ද අපි ගොඩාක් දුක් විඳිනවා. ඒ වුණාට අපි හිතන්නේ දරුවා හින්ද සපයි කියලා. එනට විඳින්නෙම ගාක් මහන්සි වෙනවා නේද? ඒවා අපිට දුක් කියලා පේන්නේ නැහැ. දැන් ওই ටික දරුවා හින්දා නොවි වෙන කාට හරි පිට කෙනෙකුට ওই ටික කළා නම් එතකොට දුක කියලා පේනවා නේද? වෙන කෙනෙකුට ওই ටික කරන්න උනා නේද?
ඒක කැමැත්තෙන් කරනවද අකමැත්තෙන් කරනවද කියන එක තමයි වෙනස.
ඔව්. කැමැත්තෙන් කළා දුක මහන්සි වෙනවා. ඔව් දුක දුකම තමයි. ඒක අපිට පේන්නේ නැති එක වෙනම කතාවක්. නේද? හිත දුක් විඳලා නැහැ සමහර විට ෆිසිකලි දුක් විඳලා. දැන් මේ අපි පිට කෙනෙක් ගත්තාම අපි මහන්සි වෙන එක දුකක් කියලා පේනවා. ඒකයි මම දැන්. දරුවා වුණා අපි හිතන්න කැමති නෑ දුකක් කියලා. ඒකට ඇත්තට බැලුවොත් එයා හින්දා ගොඩාක් දුක් වෙනවා. නෑ යා නැති වුණා නම් ওই දුක් ටික නෑ නේද? තමයි ගෙබාඩියේ තමන්ට හොඳට ඉන්න පුළුවන්.
දැන් දරුවෝ නැති දෙමව්පියෝ දුක් විඳින්නේ නෑ කියලා. දරුවෝ නෑ.
ඒක ඉතින් මොඩකම එක. ඒක තමයි තේරුම් ගන්න ඕන මේ. දැන් අහා ඉඳලා ඉඳලා මේ දරුවට ලෙඩක් වුණොත් සපයිද දුකයිද?
දුකයි.
දුකයි. ඒ ළමයා මැරුණොත් එහෙම දුකයි. දැන් දරුවෙක් ඉන්නකොටත් දුකයි, නැති වුණාමත් දුකයි. ඒක තමයි දුකේ හැටි. අපිට හිතෙන්නේ දැන් දුක නම් ආවක නැති වුණාම පත් සැපයි කියලා. එහෙම වෙන්නේ නැහැ. දුක කියන්නේ එක හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. ඒක නැති වුණා දුක. සැප කියලා
දකින්න
දුක නෙමෙයි. සැප කියලා දකින දෙයට අපේ දුක වැහෙනවා. අපි සාමාන්‍ය නිඳින දුක් ටික වැහෙනවා අර සැපක් ගැන හිතලා. හැබැයි හිතන සැප බොහොම සුළු මොහොතයි. දැන් නිකන් හිතන්න ඕන. විභාගයකට පාඩම් කරනවා කියලා මම ඉගෙන ගන්නවා මහන්සි වෙනවා. පුදුමාකාර දුකක් විඳින්නේ. දැන් අපිට පේන්නේ නැහැ ඒ දුකයි කියලා. මොකද අර සැපක් හිතාගෙන ඉන්න. එතන දුක් විඳලා විඳින්නේ දුක. ඊට පස්සේ එතන අර ලැබෙන සැප අපේ මේ ලෝකේ තියෙන විදිහක් තමයි. අපි මොකක් හරි achieve කළොත් අපිට විඳපු දුක් ටික ඔක්කොම මතක නැහැ. ඒ සඳහා හරි. දැන් පාඩම් කරලා ඔන්න විභාගේ fail වෙනවා. දැන් තමයි පේන්නේ අනේ මම කොච්චර දුක් විඳනද, කොච්චර පාඩම් කළාද, කොච්චර මහන්සි වුණාද. ඒක පොඩ්ඩක් හරි හම්බුනේ නැත්නම් දැන් ළමයිකට වුණත් ඔක්කොම දීලා එයා නැ විභාගය පාස් වුනේ නැත්නම් ඔන්න පේනවා මං කොච්චර මහන්සි වුණාද, මගේ ශරීරම මේවා කළා. හම්බ වුණත් අර කරපු ටික ඔක්කොම අමතකයි. ඒ අපේ හැටියක් ඒ. රවින්ද පුදුක එකක්වත් මතක නැහැ. බැරි වෙලාවත් අර පොඩ්ඩක් හරි මිස් වුණත් ඔන්න එන ඔළුවට කරපු දේවල් එකකින් නේද. ඒ වගේ වෙලාවකදී තමයි පොඩ්ඩක් හරි නුවණින් හිතන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන දේවල් හම්බ වෙනකොට අපිට මේ දුක ගැන බලන්න බෑ.
සියලු දෙනා අපි සැප හොයන්නේ දුක නැති කරගන්න නේද?
ඔව්, අපි සාමාන්‍ය ජීවිතයේදී කරන ඔක්කොම කරන්නේ ඉතින් සැප විඳින්න නේද? දුක් විඳින්න හිතාගෙන නෙමෙයි. ඒ අපිට පේන මට්ටමට අපිට හිතනවා මේවයින් තමයි සැප ලැබෙන්නේ කියලා. හැබැයි ඔය ගියාට අන්තිමට පේනවා දැන් ලැබපු සැපකුත් නැහැ කියලා. දුකේ ඉවරකුත් නැහැ. ළමයි හදලා ළමයි අකීකරු වෙනකොට එහෙම ඕන විදිහට ඉන්නේ නැති වෙනකොට ඉතින් ඔන්න දැන් අනිත් පැත්තට දුක් විඳිනවා. එහෙම නැත්නම් මොනවා හරි අසනීපයක් කියලා දෙයක් කියලා මරනකොට ඉතින් දුක් විඳිනවා. මේ සැපනම් කොහෙන්ද දුක එන්නේ? ඒක නියම සැපන. දුකක් තියෙන්න බෑනේ. අපි සාමාන්‍ය ජීවිතයේ සැපයි කියලා හිතුවට ඒවා ඊ හැංගිලා තියෙන දුක. දැන් හිතන්න අපිට ඔන්න සැප කියන්නේ මහා වටින දෙයක් මොනවා හරි හම්බ වුණා සැපයි කියලා. ඩයමන්ඩ් එකක් කියලා හිතන්න බොහොම වටින. දැන් හම්බ වුණත් සැපයිද නැද්ද? කැමැතිද නැද්ද? කැමැති. දැන් ඔන්න ඔක ගිහින් ගෙදර තියාගන්න. කෝටි ගාණක් වටින. දැන් නින්දයයිද?
ඒක ආරක්ෂා කරන්න.
ආරක්ෂා. දැන් මේ සැපයි කියලා හිතන දෙයින් ද අපි විඳින දුක් ටික පේන්නේ. කන්න යන්නෙත් නෑ තමර විට මේක බලා ගන්න. ඉති මරාගෙන ඉන්න. යාළුවෙක් ආවත් හරෝලා යවන්න නෑ 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 අද ඉන්නේ මේක දකී කියලා. දැන් අපි සැපයි කියලා හිතුවට ඒක වටේම තියෙන දුක් ගොඩ. මෙච්චර කල් හොඳට නිදාගත්තා. මේක හින්දා දැන් නිින්ද යන්නේ. හුරු කණිද අරවා මේවා නේද? දැන් බලන්න මේ සැපයි කියලා අපිට උඩින් පෙනුනට ඇත්ත සැපද්ද විඳින්නේ. වෙනද හොඳට කිරි කර දෙන්න නැතුව නිදාගත්ත දැන් නිදා ගන්නවා. දැන් පේනවද ලෝකෙට අයිති සැප කියන එකේ අපිට සැප වගේ පෙනුනට ඒකේ මේ තියන්නේ අර යටින් තියෙන දුක. ඒකට තමයි ආදීනම කියන්නේ. අපිට පේන්නේ ආස්වාදයේ විතරයි. ආස්වාදයට රැවටුනහම අර දුක් ටික ගැන බලන්නවත් අපි කැමති නැහැ. එහෙනම් තමයි බුදුහාඳුරෝ පෙන්නනවා මේ ආස්වාදයක් තියෙන ආස්වාදයක් නැත්තේ නෑ. ලෝක දේවල් වල ආස්වාදයක් තියෙනවා. ආස්වාදෙත් දකින්න ඒකේ තියෙන ආදීනම දකින්න. ආදීනව දකිනකොට පේනවා ඔය ආස්වාද නෙමෙයි මේ ආදීනව
ඉතලගේ
ඔව් මහා දරුණුයි ඒකේ තියෙන ආදීන. ඔක තමයි ලෝකෙට අයිති ඒ සැප කියන එක. දැන් අපි අපිට නිකන් හිතනවානේ දිව්‍ය ලෝකෙ ගියා නම් හොඳයි කියලා. මනුෂ්‍ය ලෝකෙට වඩා හොඳයි දිව්‍ය ලෝකෙ. ඇත්තයි තින් ආස්වාද පැත්තෙන් මේ හොඳයි මේ දැන් වගේ ඔය මහන්සි වෙන්න උරුත් කරන්න ඕනේ හැමදේම හම්බ වෙනවා නේද?
ඒකද දෙවියන්ටත් තියනවද?
ඒක තමයි නුවණින් දකින්න තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ දිවි ලෝකේ යන්න කියලා. දිවි ලෝකේ කියන්නේ මේ සංසාරේ තව තැනක්. තාම සංසාරේ යමත. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හැමදාම ඉන්න බෑ. ඔව්. මේ ආයුෂ තියනකන් ඉඳී. ඊට පස්සේ ඉතින් ඔව්. දිගයි කියලා හිතනවා ඉතින් අපි මේ ඔව් ඉතින් දිග කෙවට ඉතින් සංසාරේ දිගත් එක්ක බලනකොට එච්චර දිගක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිතේ එක්ක බලුවොත් දිගයි. සංසාරේ දිගත් එක්ක බලනකොට අපි වැඩි හරියක් ගත කරන්නේ සතර අපායයි. දිව්‍ය ලෝක නැත්තම් සුගති වෙලා ඉන්නේ බොහොම ටික කාලෙ. ඉතින් ඔය කොහේ ඉපදුණත් අර දුකෙන් මිදිලා නැහැ කියන එක වෙන්න. ඒ දුකෙන්
එන්න පුළුවන් දැන්.
ඔව්. ඒ කියන එක තමයි නේද? ඒක ඉවර වෙද්දී දුක රැඳෙනවා. ඔව්. එහෙමත් එනවා. ඉතින් දිව්‍ය ලෝකේ තියෙන දුකක් තියෙනවා. ඒක එකපාරට පේන්නේ නැහැ. අපිට සමහර මිනිස්සු වෙලා ඉන්නකොට ඔක්කොම තියෙනකොට ඒගොල්ලෝ හිතන්නේ අපිට කිසිම දුකක් නැහැ කියලා. ඒ දුකක් නැති වුණාට ඉතින් ඔය වයසට යනකොට මැරෙන්න කිප්පු වෙනකොට ලෙඩ වෙනකොට තේන අර හිතාගෙන හිටිය තත්ත්වෙම නෙමෙයි නේද? ඉතින් මේ දුක කියන එකත් ලේසියෙන් පේන්නේ නැහැ නිකන් කෙනෙකුට. ඒකටත් ප්‍රඥාවක් ඕනේ. දුක 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 විදිහට දකින්නත් ලොකු නුවණක් තමයි. මේකයි දුක්ඛාරිය සත්‍ය කියන එක තේරුම් ගන්න ආර්ය සත්‍යයක්. ඒක තේරුම් ගන්නත් නුවණක් ඕන. සාමාන්‍ය කෙනෙකුට ඒක දකින්න අමාරුයි. මොකද අපිට පේන්නේ දුක් දේ සැප කියලා. දැන් ලෝකෙට අයිති දේවල් අපිට සැපයි කියලා පේන්නේ. ඒක දුකයි කියලා පේන්නේ. බුදු කෙනෙක් තමයි පෙන්නන්නේ ලෝකය කියන්නේම දුක. ලෝකේ මොන දෙයක් ගත්තා අපිට සමහර දේවල් සැපයි සමහර දේවල් දුකයිනේ. එහෙම නෙමෙයි. ලෝකය කියන්නේ අර දෙයක් පැනෙවුවා නම් ওই දුකමයි හටගත්තේ කියන මට්ටමින් දකිනවා. ඒ කියන්නේ ඒකෙන් අපේ හිතට සැපක් දීලා විතරක් තියෙන විදිහක් නැහැ. අපි එක පැත්තකින් සැප වින්දොත් අනිවාර්යෙන් දුකටපත් වෙනවමයි. ඒ දේ හින්දාම දුකටපත් වෙනවා. දැන් දරුවෙක් හින්දා මං කියේ සැප විඳිනවනේ. ඒ දරුවා හින්දාමයි දුක් විඳින්න වෙන්නේ. සපයි කියලා හිතපු දරුවා හින්දා ඉන්නක නොදුක් හිඳිනවා ඒක. ඒච්චර ගණන් ගන්න නැහැ කි. ඊළඟට ඒ දරුවා කියන දේ අහන්න නැති වෙනකොට දුක් හිඳින්න වෙනවා. එහෙම දිවට එයා ලෙඩ වෙනකොට දුක් හිඳින්න වෙනවා. එයා මොනවා හරි වෙලා මැරුණොත් එහෙම ඒ දුක් හිඳින්න වෙනවා. ඒ දුක් ටික ඉන්නේ දරුවෙක් ඉන්න හින්දා නේද? සකනන් මොකටද දුක් විඳින්නේ? ඒක සකදේ නේද? නේද? දැන් දරුවෙක් හිටියේ නැති කෙනාට ඒ දුක් ටික තියනවාද? එයා ළඩ වුණහන් එන දුක්ක වෙන දුක් කියන්නේ ඉතින් මොනව හරි අල්ලගත්තොත් ඒ නිසා දුක් තියනවා මිසක් අල්ලගත්තේ නැත්නම් දුකක් කියලා දෙයක් නැහැ.
දැන් අපි අඳුරු වටවක් ගත්තත් ඒකමයි ගන්නකොට එහෙමයි පස්සේ ඉතින් සාමකුත් නැහැ ඒක කලකටම
අමතකයි. එකයි දැන් අපට සාමාන්‍යයෙන් මේවා දුකයි කියලා පේන්නේ නැහැ ඒක ලොකු නුවණකින් බැලුවොත් තමයි. එතකොට තමයි මේ සසරෙන් ගැලවෙන්න ඕනකම එන්නේ මේක දුකයි කියලා දැක්කොත්. අපිට ඒ ඕනකම එන්නේ නැත්තේ නෑ මේකෙත් ඉතින් මොකක් හරි සකක් තියෙනවා ඒ ටික ඇති.
එහෙම ටික අල්ලගෙන ඉන්නවා. හ්ම්. දුක
අමතක කරලා. හ්ම්. ඔක ගැඹුරින් දකිනවා කියන්නේ ලෝකෙට ඇති මොන දේ වුණත් දුකයි කියලා ගන්න. ඒ දේ තමයි අපි ලෝකෙට අයිති දේවල් තමයි අපි අර නිමිති විදිහට හදාගන්නේ. ඒ අපිට හොඳ විදිහට හිතන්නත් පුළුවන් නරක විදිහට හිතන්නත් පුළුවන්. අපි කැමති විදිහට පැත්තට හිතන නිමිතිත් තියෙනවා අකමැති විදිහට හිතන නිමිතිත් තියෙනවා. නේද? ඔකේ කැමැති විදිහට ගියත් අකමැති විදිහට ගියත් ඒ දෙකම තණ්හාව. තණ්හාව තියෙන තැනක හටගන්නෙම දුක. දුකට හේතුව තණ්හාව කියලා කියනවා. දුක්ඛ සමුදය. තණ්හාව තියෙන තැනක දුක හටගන්නවාමයි. ඒ
දුක බැරිද සැපේට හරවගන්න?
ඒකත් අපි තණ්හාවෙන් නම් කරන්නේ ඉතින් සැපේ කියලා හිතුවට හැදෙන්නේ දුක. අපි ඒව කරන්න තමයි මේ try කරන්නේ ජීවත් වෙනවා කියලා try කරන්නේ. අර දුක් දේ සැප කරගන්න. නේද? දුක අඩු කරලා සැප වැඩි කරගන්න. අපි ඒක කරන්න
කියන්නේ
දුක බව වෙන්නේ. දුක බව වෙතෙන්නේද දුක් විඳින්නේද? දෙකක් තියෙනවා. දුකයි. දැන් හොඳට දුකක් හිතෙන වෙලාවක් අරන් තමයි ඔබ බලන්නේ.
මොකද?
ඔව්. එනිකමට හිතන්න දරුවෙක් තමන් බොහොම කැමැත්තෙන් ආස කරන දරුවෙක් හිටියා එයා නැති වෙනවා මැරෙනවා. හ්ම්. ඒක තන ලොකු දුකක් තියෙනවනේ. නේද? දැන් අර ඉස්සෙල්ලා කීප එක බලන්නේ හිතන හින්දාද දුක නැත්තම්? ඒ විලාට මොකද එහෙම දුක හිතෙන්නේ? ඒ ඔතන
කියලා හිතන තමයි නේද දුක දැනෙන්නේ. දැන් ඒ දරුවා නැතුණා කියලා මේ මේක ස්වභාවික දෙයක් කියලා හිතුවොත් ඒක ඇත්තට දුකක් දැනෙන්නේ
නැහැ.
වැඩියෙන් අල්ලගත්තොත් ඒක බැලුනොත් විතරයි.
වැඩිය නැත්නම් අපි දුකට ඇත්තල් එනවා. ඒක අපි වැඩිය ඇලුනේ මොකද? මේක සැප තියෙනවා කියලා හිතාගෙන. දුක තියනවා කියලා දැක්කනම් මෙච්චර ඇලෙන්නේ නැහැ. මගේ මගේ කියලා අල්ලගන්නේ මේමයි සැප වැඩි.
ඒවත් හිතෙන් හදාගත්තේ
සැපයි කියලා හිතන හිතේ. දැන් අපිට හිතන සැපයි ඇත්ත තත්ත්වෙයි වෙනස්. මං කිවි අර සැපයි කියලා මොනවා හරි මණිකක් හරි දියමන්තියක් හරි සැපයි කියලා අපි විඳින්නේ දුක්. ඒ සැපයි කියලා අල්ලගන්නවා. ඒ වුණාට අපි ඇත්තට බැලුවොත් ඉන්නලා තියෙන්නේ දුක්. ඒක නැති කෙනා අපිට වඩා සැපෙන් ඉන්නවා.
මේ බිම්බෝ වගේ දුක කියලා දන්නවා නම් අපි
අල්ලගන්නවා. ඔව්. නෑ ඔකෙන් අපිට දුකක් ගැන දෙන්නේ කියලා දන්නවා නම් අපි ඒක අල්ලගන්නේ නෑ. ඒ අර ඒ වටිනකම දෙන්නේ අපේ එක්තරා විදිහක මුලාවක් කියලා. ඒක අපිට පේන්නේ. මේව හොඳයි මේව හොඳයි මේව වටිනවා කියලා. අනිත් එක දුක තියෙන්නේ මේක වටිනවා මේක හොඳයි කියලා හිතන තාක් කල් විතරයි. දැන් ඔන්න වටින ඒ මණිකක් තියෙනවා. එතකන් අපි නොකා නොබී ඕක ආරක්ෂා කරනවා. හරි. දැන් ඕක අපි විකුණන්න යනවා කියලා හිතන්. විකුණන්න ගිහිල්ලා ගියාම ඒ කඩකාරයා කියන මේක මේ වීදුරු ගලක්. ඒ වටින කමන්නේ. අපි මුලින් පිළිගන්නේ අපි එයාටත් දැනලා ඉයි සමහර විට ඊළඟට තව එක කෙනෙක් ළඟට ගියහම එයත් ඒක කියනවා. තව කෙනෙක් ළඟට ගියොත් එයත් ඒක කියනවා. හරි අපි හොයා ගන්නවා වගේම මේක ඇත්තටම වීදුරු ගලක්. දැන් ඉදායින් පස්සේ මේක දැන් ආරක්ෂා කරයිද? අපි නොකා නොබී නිදිමරාගෙන ආරක්ෂා කරයි. දැන් ඉවරයි. ඒක අතෑරිය ගමන. ඒ කියන්නේ වටිනකම අඩු වෙන ගමන් අතාරිනවා. අතාරිනවා කියන්නේ එදායින් පස්සේ ඒක හින්දා දුක් විඳින්නේ නැහැ. දැන් ඒක කවුරු හරි අරන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අර දැන් එතන පේනවා දැන් මුලාවකින් දීලා තිබුණ වටිනකමක් හින්දා නේද අපි දුක් විඳලා තියෙන්නේ. දැන් අපි ලෝකෙට අයිති මට්ටමින් හිතන්නේ හරි සැපයි මට ඕවා තිබුණා. නේද? සැප කියලා හිතාගෙන විඳලා තියෙන්නේ දුක. දැන් ඒක අතෑරිය දවසට එනව නේද ලොකු සහනයක්. මේ මෙච්චර කල් මට නිින්ද ගියෙත් නෑ දැන්. හිතට නිදාසක් ඇතිවෙලා නිදා ගන්නත් පුළුවන්. තේනවද දැන් අතෑරීම තුලින් එන දුක? අපි ලෝකෙට අයිති සැපයි කියලා හිතන දේ මුලින් හිතන්නේ ඒවා වැඩි වෙන තරමට සැප කියලා. ඒ වුණාට සැප තියෙන්නේ ඒවා අත්හරින තරමට.
වටිනාකමට කියන්නේ
සංඥාව. ඔව් වටිනාකම දෙන්නේ අපේ මෝඩකමට. දැන් වටිනාකම වැඩි වෙන්නේ ඇත්තටම අර පවතින ගතිය වැඩි කියලා හිතනකොට. නিত্যභාවයේ වැඩි කියලා හිතන දෙයට තමයි අපි වැඩිපුර වටිනාකම දෙන්නේ. ඒ කියන්නේ ඔය රත්තරන් වැනි වගේම වැඩියෙන් වටිනා. ඒවා නিত্যයට වඩා කලින් පවතින. නේද? වෙනස් වෙන දේවල් වලට ඉච්චර අපි වටිනකම් දෙන්නේ. ඒතර නිත්‍යභාවයේ වැඩි වෙන තරමට වටින බව වැඩි, වටින බව වැඩි වෙන තරමට අපි ඇලෙනවා වැඩි. ආස කරනවා වැඩි. නේද? ඒකත් එකක් ඔය අනිත්‍ය දකිනකොට නිත්‍ය වගේ පේනකොට ඕක අනිත්‍යයි කියලා දකින්න පුළුවන් නම් ටික ටික හරි ඒවා රාසාව අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට අයිති නැට්ටක්. හරි තිබුණාට ඔක ඔච්චරයි ලෙන දෙයක් නෑ ඔක කැඩිලා බිඳිලා යනවා හරි මොකක් කරී හිතුවාම අර දුක ටිකක් අඩු කර ගන්න පුළුවන් ඒක නිසායි මොකද අපි වටිනකම දීලා තියෙන්නේ නিত্য කරගෙන එතන අනිත්‍ය අනිත්‍ය කියලා හිතට පෙන්වනකොට අර එලෙන ගතිය අඩු වෙනවා ඒක අතාරින්න පුළුවන් අතාරිනවා කියන්නේ ලොකු සුවයක් يعني ඒක
දීලම දාන්නව
දැන් දීලා දානවා කියන්නේ මෙහෙමයි ඉතින් හිතේ තියෙන එල්ම අඩු වුණාට පස්සේ දැන් අරක වීදුරු ගලක් කියලා දැනගත්තට පස්සේ gedara තිබුණා කියලා ලොකු ගැටලුවක් නෑ. මේක තේන්නේ නැති වෙන්නම දීලා දාන්න ඕනේ නෑ. හිතෙන් තියෙන එලීමයි අයින් කරගන්න. ඔක්කොම තියෙද්දිත් ඒ කියන්නේ දැන් රජවරුන්ටත් පුළුවන් වුණා සෝවන් වෙන්න රහත් වෙන්න ඕන එකක් කරා. ඒගොල්ලෝ කොහොම මේ තියෙනවා දීලා දැම්ම නෙමෙයි හිතෙන් අතහැරියි. හරි. ඒක අර අපි දැන් හිතාගෙන ඉන්න විදිහට මේ තියෙන ඒවා දෙනව නෙවෙයි ඔය. අපේ හිතේ මේවට යම් කිසි ඇල්මක් තියෙනවා නම් ඒක අයින් කරගන්න පුළුවන්. ඒක තමයි ලොකුම දීම. මේක ගොඩක් නුවණින් දකින්න ඕනේ. නැත්නම් අපි වම රවට්ට ගන්නවා. නෑ නෑ අපි ඇලිලා නෑ කියලා එකතු කරගන්න පුළුවන්. නේද? ඒකේ දැන් තමන්ව ටෙස්ට් කරගන්න හොඳම දාණය තමයි තමන් වැඩියෙන්ම ආස කරන දේවල් දෙන්න පුළුවන්. ඕන නැති දේවල් දෙන එක ඒක ලොකු දානයක් නෙවෙයි. වටිනා වෙන්න පුළුවන්. තමන් හොඳටම ආස කරන දේවල් දන් දෙන්න පුළුවන් නම් ඒක තමයි ඒ ලොකුම දානය කියන්නේ. මොකද ඒකටත් ඇලීමක් නෑ. ඒක දානය කියන්නේ ඒ අතාරිනවා කියන එක. ඒක දෙන්න තුවත් පුළුවන් හිතෙන් අතාරිනවා. ඒකේ අපිට නොපෙනෙනම පැත්ත තමයි අපි වැඩියෙන්ම වටිනවා කියලා අල්ලගෙන ඉන්නේ අපේ ශරීරේ. මේ ලෝකේ වටිනම දේ නේද? ඒක මතක් වෙන්නේ හැබැයි මැරෙන්න යනකොට. ඒකම මතක් වෙන්නේ. බැරි වෙලාවත් පොඩ්ඩක් හුස්ම ගන්න එහෙම අමාරු වෙලා තියෙනවා නම් ඔන්න දන්නවා. ඈ මේකේ කොච්චර අපි ඇලුම් කරනවද කියලා. ඒක අපි වැඩියෙන්ම ඇලුම් කරන දෙයට තමයි වැඩියෙන්ම අපි නුවණින් බැලුවොත් දුක් විඳලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ ශරීරය හින්දා කොච්චර දේවල් කරනවද? ඒ ටික නොකර බෑ. හරි උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා හිතලා බලන්න ශරීරය ගැනමනේ බලන්න. නේද? දැන් ඔය වැඩ ටික අපිට වෙන කෙනෙකුට කරන්න උනා නම් කැමති වෙයි. නැහැ. තර කොච්චර දුක් විඳිනවාද කියන එක තේින්නේ නැහැ. ශරීරය. මොකද ඒ තරම් අපි ඒකට ඇලුම් කරනවා. සෝකේ වේ
පංචස්කන්ධයයි උපාදාන පංච උපාදානස්කන්ධය කියලා දෙකක් තියනවාද එකද?
දෙකක් තියෙනවා. සිනාට අපි හිතන මට්ටමේම නෙවෙයි. අපි හිතනවා පංචස්කන්ධය තියාගන්න පුළුවන් උපාදානේ නැතුව කියලා. හැබැයි මේ සාමාන්‍ය කෙනාට එහෙම බෑ. රහතන් වහන්සේට පුළුවන්. පුළුවන් වුණාට ඉතින් පංචස්කන්ධයක් තියාගන්නවා කියලා දෙයක යෙදෙන්නේ නැහැ රහත් වුණාට
පස්සේ.
ඔය බණට වුණ කිව්වට ඒ මම කියන්නේ මේ ගොඩාක් ගැඹුරින් කියනකොට මේ දැන් මං කියුවේ දැන් දෙයක් කියන එක නැත්නම් නිමිත්තක් කියන එක රහතන් වහන්සේට පිළිထන්නේ නැහැ. ලෝකේට ආйти දෙයක් කියන එක. කියන්නේ රූපය කියන එක පිළිထන්නේ නැහැ. දැන් මොනවද දන්න කෙනාට තමයි රූපයක් පිළිထන්නේ.
ඒ දැනටයි වෙන අරවා
ගන්න. අනිත්‍යයි කියන්නේ රහත් වෙලා නැහැ. හතන් වහන්සේගේ මනසට රූප පිහිටන්නේ නැහැ. කියන්නේ ලෝකෙට ඇවිත් දැන් අර දැන් බල්ලට බල්ලෙක් පිහිටුවට ඒ අවබෝධය තියෙන කෙනාට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ. තේරුණා? ඒ වගේ දැන් සංඥාව මිරිඟුවක් කියලා හොඳටම දැක්ක කෙනාට මිරිඟුව දකිනකොට මේ වතුර තියෙනවා කියලා ඒක පිහිටන්නේ නැහැ. ඒ එහෙම දෙයක් තියෙනවා කියලා කියන්නේ නැහැ, පනවන්නේ නැහැ. දෙයක් කියන එක සංඥාවට අමතරව දෙයක් පනවන එක තමයි අපේ වැරද්ද. සංඥාවට අදාළ දෙයක් තියෙනවා කියලා හිතනවා නිබාහිර ලෝකෙටයි. මේක දකිනකොට ඒක අපේ මෝඩකමට ඇත්ත ඇතිහැටි දන්නේ නැති හින්දා කරන එකට. හරියට වතුරට එබෙන බල්ලා බල්ලෙක්ව හදනවා වගේ දෙයක් පනවනවා. ඒක හරියටම නුවණින් දැක්කහම සංඥාව මිරිඟුවක් විතරයි. පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි ඒකට අදාළ දෙයක් හොයාගන්න නැහැ. තියෙනා වගේ වෙන්න. එතකොට එහෙම වුණත් රූපස්කන්ධය කියන එක හටගනීද? ලෝකෙට ඉදිරියක් හටගන්න බෑ. රහතන් වහන්සේට රූප පිහිටන්නේ නෑ. අනිත්‍යයට කතා කරන්න පුළුවන්. දැන් අපි බල්ලාට මොනවා හරි බල්ලාගේ මට්ටමින් අපිට උත් එක්ක ක්‍රියා කරන්න පුළුවන්. අපි දන්නවා බල්ලා රැවටිලා ඉන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ තරහ අඩු කරන්න මොකක් හරි කියන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ අපිත් රැවටෙනවාද? නේද? බල්ලා දුකටපත් වෙන එක අඩු කරන්න අපිට මොනවා හරි කරන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් රහතන් වහන්සේට පුළුවන් අපව දුකටපත් වෙන ගතිය අඩු කරන්න මොනවා හරි දෙයක් ඕනනම් කරන්න කියන්න. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ මේ මට්ටමට ආවයි කියලා. වේදනා එනවා කිව්වට මේ අපි හිතන වේදනා මට්ටම නෙවෙයි. ඒක හරි අමාරුයි හිතාගන්න. මොකද දැන් ශරීරයට වේදනා තියෙන්නේ දුක් වේදනා නේද?
උපේක්ෂාවක්
තියෙන්නේ. හරි. ශරීරයට වේදනා තියෙන. දැන් අපි අනුන්ගේ ශරීරයට තියෙන වේදනා අපිට තියනවාද? නෑ. මගේ ශරීරයට තියෙන වේදනා නේ මට තියෙන්නේ. නේද? ඒ රහතන් වහන්සේ කියන්නේ ශරීරෙත් සයින් කරපු කෙනෙක්. ශරීරයවත් ගන්නෑ මගේ කියලා. එතකොට නිකන් අර රස විඳින්න පුළුවන්. ඒක ඒ මොහොතේ විතරයි. ඒකෙන් අර නිමිති ඉතුරු කරගන්නේ නැහැ. රස විදියට දකින්න. ඔව්. ඒ වුණාට අර දැන් රස විඳ දී කෑම පස්සේ ඉලවන්නේ නැහැ. ඒක යම හම්බුනත් ඒක රස විඳිනවා. ඒක තියෙනවා. ඒක ඒ වුණාට අර අපි හිතන මට්ටමේ විඳීම නෙවෙයි. ඒ විඳීම දැනෙන්නේ ඇයි කියලාත් දන්න. මේ විදිහට ඒ ස්වභාවය මොකද්ද කියන එක දන්න. ශරීරයට ඒ දේවල් වෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඉතින් ඒවා අතහැරපු කෙනාට ශරීරයේ අයිති නැත්තම් අපිනේ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශරීරය, රහතන් වහන්සේගේ ශරීරය කියලා. දැන්
කොල්ලා මාගුණා
කියලා මේ මෙදෙන රහතන් වහන්සේගේ මන්නේ තුබන්ටික කියන්නේ කියලා ඉඳසත් තියෙනවා. ඒ වුණාට ඒකෙන් දුක් විඳීමක් කියලා දෙයක් නැහැ. ඒකත් ස්වභාවයක් කියලා දකිනවා.
ඉතින් ශරීරයක් තියෙනවා.
ඒකත් විඳීමක් නෑ.
ශරීරයක් තියෙනවා කියන්නේ ඒක අපේ මට්ටමේ. ශරීරයක් තියෙනවා තමයි. දැන් අපේ මට්ටමින් කතා කරනකොට ශරීරයක් තියෙන ලෝකයට අයිති මට්ටමේ.
වේදනාවක දැනෙනවා. නමුත් ඒක
කරගන්න නෑ නේද? මේ ශරීරය නිසා තියෙන වේදනාවක් නෙවෙයි. දැන් අපිට ඇත්තටම තියෙන්නේ දැන් ශරීරය නිසා දැනෙන වේදනාවලට වඩා ඒව ගැන හිතලා ගන්න වේදනාව. අපි ඔව්. ඒකම නෙවෙයි, ඒව තමයි අපිට තියෙන්නේ. අත රිදෙනවා කියපු ගමන් මගේ අත රිදෙනවා. මගේ අත තමයි රිදෙන්නේ.
දුහාන්තර
රස විඳ. ඔව්. මේ ඒ වින්දට ඒවයි ඇලෙන්නේ
ගැටෙන්නේ.
ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ. මේ වේදනාවක් දැනෙනකොට ඒක එක්ක අමුතු ගැටීමක් එන්නේ නැහැ. මේක ශරීරයේ මේ ස්වභාවය කියලා ගන්න. දැන් ඔය රහතන් වහන්සේලා ගොඩක් අය පිරිණිවන් පාන්න කලින් يعني මැරෙන්න කලින් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා මං අද පිරිණිවන් පානවා කියලා. එහෙම කියලා සමහරු තමන්මයි ගිනි තියාගන්නේ. ගිනි තියාගන්නවා කියන්නේ අපි වගේ නෙමෙයි අර තේජෝ කසිනේට සමවැදිලා
මුගලහාමුදුරේම.
ඔව් ගොඩක් රහතන් වහන්සේලා එහෙමයි. කොට මේ තමන්ගේ ශරීරයට තමන්මයි ගිනි තියාගන්න. දැන් අපට පුළුවන් ද ඔය වැඩේ කරන්න? දැන් ඒක කරන්න පුළුවන් ශරීරයේ අතෑරපු කෙනෙකුට විතරයි. තේරුණාද? මේක මගේ කියලා අල්ලගෙන ඉන්නකම් ඔය වැඩේ කරන්න බෑ. ඒකෙන් තේරුම් ගන්න අර අපි හිතන මට්ටමේ වේදනා නෙමෙයි මේ දැනෙන්නේ. එහෙම දැනුම් නම් පුළුවන් ඒක ගිනි තියාගන්න. ඒක දැන් අපේ ඒ මට්ටම අපිට හිතාගන්න අමාරුයි මේ. මොකද ඒ මට්ටම කියන්නේ අපි දැන් ලෝකෙට අයිති විදිහටනේ හිතන්නේ. ඔක මේ මන්දීපු වල පොඩි උපමාවක් තමයි දැන් අපේ ගෙදර හරි කාර් එකක් හරි තියෙනවා කියලා හිතන්න. නේද? දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අන්න මගේ කාර් එක උඩට ගහක් වැටිලා පොඩි ගානවා කියලා කියනවා. හරි කෝල් එකක් දීලා හරි කියනවා. එතකොට මොකද
වෙන්නේ?
දැන් මගේ යාළුවෙක් ඔන්න මට කියන අන්න පාරේ මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා තියෙනවා කියලා. හ්ම්. හැබැයි එයා දන්නේ නැහැ මං ඔන්න ගිය සතියේ කාර් එක විකුණා කියලා හිතා. දැන් මට අර වගේ දුකක් එනවා. දැන් ඒක මම අතහැරලා ඉවරයි. එතකොට ඒ සිද්ධියමයි ඒක මගේ නම් මං දුක් විඳිනවා අතෑරලා නම් ඒ නිසා කිසිම දුකක් නෑ. ඒක මගේ නෙමෙයි මට අදාළ නෑ ඒකට. පේනවා ඔය කියන දේ. ශරීරය ගැනත් ඒ විදිහට හිතන්න. දැන් මගේ කියනකම් අපිට හිතෙන ඒවා නෙමෙයි මේ අතෑරියට පස්සේ. ඒක තවදුරටත් මගේ නෙමෙයි. එතකොට ඒකට බෑ මට වේදනාවක් දෙන්න. එකයි මං කියුවේ ආර දැන් රහතන් වහන්සේ හරි ගැඹුරු මට්ටමක් දැන් ශරීරේ තවදුරටත් එයාගේ නෙවෙයි. ඉතින් අපි මේ ශරීරය දිහා බලාගෙන මරව මේවා වෙනවා කියලා රහතන් වහන්සේට දුකයි කිව්වට ඒක රහතන් වහන්සේට යෙදෙන්නේ නැහැ. එයා ඒක අතහැරලා ඉවරයි. ඒ හින්දා තමයි කියන්නේ රහතන් වහන්සේට ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ නිවන කියන්නේ. ජාති ජරා ව්‍යාධි ඔව් ඒක තමයි. ඔව් ඒ කියන්නේ වයසට ගියානේ ශරීරේ වයසට ගියා. දැන් නිවන කියන්නේ මොකද්ද? අජර ජරාවක් නැහැ. ව්‍යාධියේ ලෙඩවීමක් නැහැ, මරණයක් නැහැ නිවන කියන එක. රහතන් වහන්සේට එහෙම දෙයක් කියෙදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රහතන් වහන්සේට ශරීරයක් නැහැ. අපි තමයි කියන්නේ රහතන් වහන්සේගේ ශරීරය කියලා. රහතන් වහන්සේ අර කාර් එක විකුණලා දැම්මා වගේ ඒක විකුණලා දාලා ඉවරයි. ඒ ආයේ මගේ කියලා කියන්නේ ශරීරයක් නැහැ. ඒක ශරීරයට මොකක් හරි වුණා කියන්නේ රහතන් වහන්සේට වුණා නෙවෙයි.
ඒකේ දැන් කොටපස්සේ තියෙන ශරීරය කියන්නේ
දැන් අපි ශරීරයයි මමයි එකක් කරලා නේද රූපයක් විතරයි මේ රූපෙට ස්වභාවයෙන් වෙන්න තියෙන ඒවා වෙනවා ඒකට අමුතුවෙන් දුක් වෙන්න කෙනෙක් නැහැ රෙලියේ තියෙන ගහකට මොනවා හරි වෙනකොට අපට දුකක් නැහැ. හැබැයි ඔක මං හිතවපු මල් ගහක් නා මගේ නම් දුක් විඳින්න පුළුවන්. මගේ නෙවෙයි නම් ඒ දුක් නැහැ. ඒ කාට හරි කියන්න පුළුවන් අන්න ඔයාගේ ගහට මොනවද වෙනවා එහෙම කියලා. ඒකව මගේ නම් මට දුකයි මගේ නෙවෙයි නම් දුක් නැහැ අතහැරලා. ඒකයි මේ අතහැරීම කියන්නේ. හැබැයි ඔය අතහැරීම මේ නුවණින් දැකලා කරන අතහැරීමක් වෙන්නවා. දැන් මේවා මගේ කියලා හිතාගෙන ඉන්නෙම මේ මුලාවක් හින්දානේ කියලා දකිනවා. හරි? ඔන්න ඕක ඒ අවබෝධය තුලින් තමයි අතහැරෙන්නේ. එහෙම නැතුව අපි මේ තියෙන ඒවා දීලා දාන එක නෙවෙයි මේ අතහැරීම කියන්නේ. අවබෝධ වෙන්න වෙන්න අර මෝඩකමින් අල්ලගත්තු ඒවා අතරින් මෝඩකමින් වටි වෙනද වටිනකම දීපු ඒවට වටිනකමක් නැති වෙන වෙනද ඔව් වෙනද හොඳයි හොඳයි කියලා හිතපු ඒවා එහෙම දෙයක් නැති වෙන නුවණින් මේකේ ඇත්ත ස්වභාවය දකින්න ඒක තමයි අර දැන් දැන් අපි වටිනකම දුන්නා කියන්නේ ආස්වාදයට විතරයි අපි රැවටෙන්නේ. ආදීන මේ දකින්නේ නැහැ. ඒකෙන් අපිව දුකටපත් කරනවා කියන එක දකින්නේ නැහැ. එහෙනම් තමයි මං කියන්නේ මේ දුක ගැඹුරින් දැකලා නැහැ. අපි මේ ආස්වාදයට අහු වෙලා ඉන්නකොට දුකෙන්නත් වෙනවා, අඬන්න වෙලපෙන්න වෙනවා. මොකද ඒවයි අර දුක්ඛ ලක්ෂණය කියන ටික තියෙනවා. අපි අල්ලගත්තු හැම එකේම වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, විනාශ වෙන එක ඔය ගති ටික තියෙනවා. ඒතර ඒව අල්ලගෙන කවදාවත් සැප විඳින්න බෑ. මොකද ඒව අනිවාර්යෙන් වෙනවා. ඒතරට දුක් වෙනවා. ඒ හින්දා තමයි ඒවා අල්ලගන්න නැතුව හිටියොත් අර දුක හටගන්න බෑ. හරි මගේ වුණොත් නේ ඒවට මොනවා හරි වෙනකොට මට දුක තියෙනවා මගේ නෙවෙයි නම් මේ ලෝකේ කිසිම දෙයක් මගේ නෙවෙයි නම් ඒ ලෝකෙට බෑ මාව
ඉතින් දුකක් නැහැ
ඔව් දුකටපත් කරන්න බෑ ඔක තමයි කියන්නේ රටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියලා ලෝකෙට ආйти දහමෙන් කම්පා වෙන්නේ නැහැ නින්දා ප්‍රශංසා සැප දුක් කොහොම තියෙනවනේ අටක් නේද ඒව ලෝකෙට ආයිද දේවා. ඒව අල්ලගෙන ඉන්න අය තමයි ඒවෙන් දුක් වෙන්නේ. ඒ ලෝකෙට ආයිති කිසිම දෙයක්කට අහු වෙන්නේ නැහැ ලෝකෝත්තර මාර්ගයේදී. ලෝකෝත්තර කියන්නේ මේ ලෝකයේ ඉක්මවා යෑමක් නේ. ලෝකෙට ආයිති ගතියින් මිදෙන ඒ ස්වභාවය ඒකමයි ඕකට තමයි ඉතින් කියන්නේ දැන් අපිට අර ලෝකෙට ආйти මට්ටමින් හිතද්දි ඉතින් හිතනවා මේ මාතෑරලා කොහමද මේ එතකොට ජීවත් වෙනවා කියන්නේ මොකද්ද නේද ඒ වුණාට දැන් අර ආතෑරියාම තියෙන සතුට දකිනකොට වෙන ගවින්ද දුක් දැන් නැහැ කියලා දකිනකොට ඔය ආතෑරෙන්නේ ඉබේමයි මේ ආතෑරියට පස්සේ දේනවා මම මේක තියාගෙන ඉඳි කොච්චර නම් දුක් වින්දද මේ කිසිම වැඩකට නැතුව ඒ හිතෙන් අයින් වුණ ගමන් මේක කිසිම දුකක් නැහැ. යා අයින් කරනවා කියන්නේ බලෙන් අයින් කිරීමකුත් නෙවෙයි. අවබෝධයෙන්. මේක තේරුම් ගැනීම තුලයි, නුවණින් දැකීම තුලයි අතහැරෙන්නේ. හරියට අර දැන් බල්ලා වතුරට එබීලා බල්ලෙක් වල්ලා ගත්තානේ. දැන් උන් අවබෝධයක් ගන්නවා ඔය බල්ලා හිතෙන් හදාගත්තා. එකක් විතරයි. සංඛාරයක් අවිද්‍යාවෙන් හදපු සංස්කාරයක් විතරයි. ඕක තේරුම් ගන්නකොට ඉබේම අතහැරෙන්නේ ලෝකෙ. වෙනදා මුලාවෙන් හදාගත්තු ලෝකෙ අතහරිනවා මේ අවබෝධයෙන්. තැන් එක ප්‍රඥාවෙන් ප්‍රඥාව වැඩිමත් තුලිනුයි මේක කරන්න තියෙන්නේ. ඇත්ත ඇති හැටි දැකීම.
ඒක භාවනාවේ.
ඔව් දැන් අපි භාවනා කරන්න ඕන ඔන්න ඔය අවබෝධය ගන්න. ඒ නුවණ වඩා ගන්න තමයි මේ භාවනා කරන්න. ඒ භාවනාව තමයි විදර්ශනය කරනවා කියන්නේ. ඒක
දැනෙන්නේ ඉඳගෙන නෙවෙයි හැම වෙලේම අරමුණ වෙනකොටම බලන්න.
ඒක තමයි මේ සිහිය පිහිටන්න කියන නුවණත් එක්ක. ඒකට නුවණ ඇති කරගන්න තමයි මේ ධර්මය ගැන අපි සාකච්ඡා කරන්නේ. මෙන්න මෙහෙම දෙයක් නෙමෙයි කියන්නේ. ඒකට ඒ නුවණ උදව් කරගන්න පුළුවන් අපිට අර හිත දිහා බලා ඉන්න සිහිය පිහිටන්න. මේ නුවණ ඉදරකොට වෙන්නේ ලෝකේ වෙනදා හදපු ලෝකේ අතාරින. හරියට අර බල්ලා ඊට පස්සේ වතුරට ඉබුණාට රැවටෙන්නේ නැහැ වගේ. ඒ රැවටෙන්නේ නැති වුණා නම් ඌට කේන්ති ගන්න දෙයක් නැහැ. ලෙන්නකට යනවා. ඒකයි මේ ලෝකේ ඉක්මව යනවා ලෝකෙ මිදෙනවා කියන්නේ. ලෝකෝත්තර වෙනකොට අර වෙනදා ජීවත් වුණ විදිහ නෙවෙයි. ඒවා අතහැරෙනවා ටික. ඒකට
අතීතයේ
වෙච්ච දේවල් එනවා අඩු ඇති. අඩු යරි. නෝ ඒවා එනකොටත් එනවා මේක අතීත දෙයක් ඒක නැති වෙලා ගිහින් එනකොටද
එනවා. හම්බුනට දැන් අතීත භවයන්
කියන්නේ ඕනම් බලන්න පුළුවන්.
ඒවත්
මතක් වෙනවා. මතක් වෙනව නෙමෙයි ඒක හිතලා මතක් කරනවා. මේ මතක් වෙන්නේ. බලන්න ඕනනම් බලන්න පුළුවන්. මම ඉස්සර හිටියේ කොහමද? මේ රැවටිලා ඉද්දි හිටියේ කොහමද කියලා. තමන්ගෙනම බලන්න පුළුවන්. මම මේව නොදන්න කාලේ මෙහෙමනේ හිටියේ. මෙන්න මෙහෙම මෙහෙම දුක් වින්දානේ අර තිරිසංඝාත්මක හිටන් ඉඳලා හිටියද? තිරිසංඝාත්ම කියන්නේ අපායි. නේද? දැන් බෝධිසත්වයෝ හිටියා. තිරිසන් ජීවිත ඔතින් බලන්න ඒ බෝධිසත්වයත් හිටියා. ඒකයි මේ අපාගත වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක පේනවා මම ඒ නොදන්න හින්දානේ එහෙම ඒ කාලේ මෙහෙම මුලාවෙන් හිටිය හින්දානේ කෙලස් වලට අහු වෙලා අපායි ගි. එහෙම බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ පේනවා ආයෙනම් එහෙම උපදින්නේ නැහැ කියලා. ඒ ලෝකෙට අහුවෙන්නේ නැහැ. ඒ නුවණ ගන්නත් තමයි මේ මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මෙහෙම තත්ත්වයක් තියෙන මේක අවබෝධ කරගන්න. ඕක දැක්කේ නැත්නම් දිගටම ලෝකේ යනවා. එතකොට ඕක දිව්‍ය ලෝකේ ගියාද අපාය ගියාද කියන එකේ එච්චර වැදගත් කමක් නැහැ. උනාට සංසාරය යනවා. එහෙනම් අපි දුක ඉවරක් වෙන්නේ සංසාරේ යනවා නම් දුකයි ලෝකේ යනවා නම් දුකයි. ඒකයි මේ ලෝකේ පවතින්නේ දුක මත කියලා තියෙනවා. එතකොට මේ දුකෙන් මිදෙනවා කියන්නේ ලෝකෙන් මිදෙනවා කියන්නේ. ඒ ලෝකේ හදාගෙන තියෙන්නේ අපේ ආයතනයි. ඒකයි මේ ආයතනයක් ආයතනයක් ගන්න බලන්න පුරුදු වෙන්න. දැන් අපි අවසන් කරමු නේද? මේ කාලය තුල රස කරගත්තු කින් අපට පුළුවන් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා දිවිසුරු වැඩි දියුණු කරගෙන සතුටටපත් වෙලා තුන් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් අනුමෝදන් වෙත්වා. එහෙම සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සේක්වායන් සිදු කක් කරදරයක් බාධකයක් නරකක් වෙන්න තියනවා නම් ඒ සමගින් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මන්තරන්ති. මල ගිය කෙනෙක් ඉන්නවා නම් නරක තැනක ඉපදිලා මේ පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වෙන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රස කරගත්තු පින් වල බලේ හිමිනා පුණ්‍ය කම්මේන අපට බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා මා මේ බාල සමාගම. කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්න ලැබෙන සතන් සමාගම හෝතු. කවදා වෙනකන්ද යාව නිබ්බාන පත්‍තිය නිවන් අවබෝධ වෙනකම්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. අපි අර අවිද්‍යාව නොදන්න කම හින්දා කරන සංඛාර සේරම ඒ තමයි ලෝකේ කියන්නේ. ඒක අනිත්‍යයි. ඒ වගේම අප දුකටපත් කරන ආය සංඛාරවල අනිච්ඡාති දුක්ඛාති. ඒවා ගේම මේ හිතට අරමුණ ධම්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඒ බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ නිසා ඇති වෙන දුක කලකිරিলা අතාරිනවා. එතනින් බින්දති දුක්ඛේ. ඔක තමයි සුද්ධියට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු සත් සත් සත්.